අවසරයි ස්වාමීන් වහන්ස, තෙරුවන් සරණයි. අද දිනේ අපේ වැඩසටහන ආරම්භ කිරීමට ඔබ වහන්සේකින් අවසර ඉල්ලා සිටිනවා. අද 2024 ජූනි මාස 16 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ 197 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සූදානම් වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයේ සහභාගී වන නම කියන අවසරයි. පූජනීය හෝමාගම ධම්මකුසල ස්වාමීන් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට සාදරයෙන් පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන අනිකුත් ස්වාමින් වහන්සේලා, මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලිකාංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත්, කාලවලාව ලැබෙන පරිදි වාචික ප්‍රශ්න ඉදිරිපත් කිරීමත්, අවසානයේ පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලිකාංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමින් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යේ වේදි වාච රතෝ ච අපමත්තා ජහಂತಿ රූප ජහಂತಿ පිය රූපං තේවේ ඛනಂತಿ අගමූලං මචුනෝ ආමිසං දුරති වත්තීති.
සාදු සාදු සාදු.
පින්වත් ස්වාමීන් වහන්ස, මෙහෙණින් වහන්ස, මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි, අද දවසෙත් අපිට යම් කිසි වෙලාවක් ඉඩක් ලැබිලා තියෙනවා මේ දහම් කරුණු කීපයක් සාකච්ඡා කරන්න. ඉතින් ඒ සාකච්ඡාව සඳහා මේ ඉදිරිපත් වෙච්ච ගාථාව, මේ සිදුවීම මතක් කරොත් අන්න ඒකේ මොකද්ද සඳහන් වෙන්නේ කියලා, යම් කිසි විදියක මේ උපාසකයෝ පිරිසක් ඒ භාග්‍යතුන් වහන්සේ දකින්න එන අවස්ථාවක් තමයි මේ සිදුවීම. එතකොට ඒ අවස්ථාවේදී මේ එන පිරිස එන්නේ තෙත්තු ඇඳුම් සහිතව, තෙත්තු හිසකෙස් සහිතව, මේ විදියට තමයි මේ පිරිස මේ ස්ථානෙට එන්නේ. එතකොට ඔහොම අහම බුදුරජාණන් වහන්සේ අහනවා, ඇයි උපාසකය මේ විදියට මේ තෙත්තු ඇඳුන් සහිතව, තෙත්තු හිසකෙස් සහිතව මේ දහවල් කාලේ මේ විදියට පැමිණියේ කියලා අහනවා. එතකොට එහෙම ඇහුවහම මේ ආපු උපාසකතෙම කියන්නේ මොකද්ද, මට මෙන්න මේ විදියට පිය වූ මනාප වූ එකම පුතෙක් ඉඳියා, ඒ පුතා කලුරිය කරා. එතකොට ඒ පුතාගේ අවමගුල් කටයුතු ඉවර කළා. ඒ අවමගුල් චාරිත්‍රයක් විදිහට තමයි මේ තෙත්තු හිසකෙසින්, තෙත්තු ඇඳුමින් මේ දහවල් කාලේ කල් ගෙවන්නේ. ඉතින් මේ විදිහට භාග්‍යතුන් වහන්සේ දැක බලා ගන්න එන්න හිතුණා ඒ කටයුත්තෙන් පස්සේ කියලා ඔන්න විදිහට සඳහන් කරනවා. එතකොට මේ සිදුවීම, මෙන්න මේ විදිහේ සිදුවීමක් අලලා බුදුරජාණන් වහන්සේ යම් කිසි විදියක ගාථා කිහිපෙකින් යම් උදානයක් නැත්නම් වාක්‍යයක් තමුන්ගේ අදහසක් ඉදිරිපත් කරනවා. අන්න ඉදිරිපත් කරපු අදහසේ අන්තිම කොටස තමයි අද මේ අපි ඉදිරියෙන් තියාගත්ත කොටස. මේ විදිහේ මේ තමුන්ගේ එකම පුතෙක්, පිය පුතෙක් ඒ විදිහට කලුරිය කළා, ඒ අවමගුල් කටයුතු ඉවර කළා ආපු ඒ උපාසක කෙනෙක්ට, තාත්තෙක්ට තමයි බුදුරජාණන් වහන්සේ මේ මතක් කිරීම කරන්. එතකොට ඒ අවස්ථාවේ මුල් ගාථා කීපය කොහොමද කියලා ගත්තොත්, ඒකේ තියෙන්නේ බොහෝ දෙවියෝත් මනුස්සයෝත් ප්‍රිය රූපයන් කෙරෙහි, යහපත්යයි සිතාගත් රූපයන් කෙරෙහි, මේ විදිහේ දේවල්වල ඇලිලා ප්‍රිය කරමින් කටයුතු කළා මොකද වෙන්නේ පිරිහෙනවා, මේ විදිහට දුක් ලබනවා, එහෙමත් නැත්නම් මරුවාගේ වාසඟයට යනවා. බොහෝ දෙවියෝත් මනුස්සයෝත් මේ විදිහේ ප්‍රිය රූප යහපත් යැයි සිතාගත් දේවල් ඔස්සේ ඇලිලා ලොලෙලා ගිහිල්ලා අන්න පිරිහෙනවා, එහෙම නැත්නම් දුකටපත් වෙනවා, එහෙම නැත්නම් මරුවාගේ වසඟයට යනවා. එහෙම කියලා දෙවනියට අර අපි අද දවසේ ඉදිරියෙන් තියපු ගාථාව ප්‍රකාශ කරනවා. මොකද එතන කියන්නේ යේවේ දිවාච රත්තෝච අප්පමත්තා ජහන්ති පියරූපං තේවේ කනන්ති අගමූලං මච්චුනෝ ආමිසං දුරත වත්තන්ති. යේවේ දිවාච රත්තෝච අප්පමත්තා ජහන්ති පියරූපං. මෙන්න මේ විදිහේ ප්‍රිය වූ ස්වභාවය ඇති රූපාදී ස්කන්ධයන් ඒවට බැඳී ඇති බොහෝ දෙවියෝත් මනුස්සයෝත් දුක්ඛිත වූවාහු, පිරිහුණා වූ මාරුගේ වසඟයට යයි. යම් කෙනෙක් මේ විදියට දිවාත් රාත්‍රියෙත් මෙන්න මේ ප්‍රිය රූපයන් දුරු කරන ස්වභාවිකින් කල් ගෙවනවාද, දිවා රෑ අප්‍රමාදීව කල් ගෙවනවාද, තේවේ කනන්ති අගමූලං. අන්න ඒ පුද්ගලයා තමයි ඒකාන්තයෙන් මේ දුකට මුල සාරා දමන්නේ, උදුරා දමන්නේ. මච්චුනෝ ආමිසං දුරතවත්තන්ති. මරුවාගේ ආමිසය ඈත් කළාහු, ඈත් කරන්නේ ඔවුන් තමයි. ඔන්න විදිහේ ගාථාවකින් අර දෙපැත්ත පෙන්නුම් කරනවා. පළවෙනියට කියනවා මේ විදිහේ ප්‍රිය ස්වභාව ඇති රූප ස්කන්ධ වගේ දේවල් වලට ඇලිලා බැඳිලා කටයුතු කරන මේ මිනිස්සු දෙවිවරු අන දුකිත වූවා වූ පිරිහුණා වූ මරුවාගේ වසඟයට යයි. දෙවනුව අර විදිහේ ගාථාවකින් කියනවා යේවේ දිවාච රත්තෝච අපමත්තා ජහන්ති පිය රූපං. යමෙක් දිවා රාත්‍රී අප්‍රමාද වූයේ ප්‍රිය රූප දුරු කෙරෙද්ද, තේවේ කනන්ති අගමූලං මච්චුනෝ ආමිසං දුරතවත්තන්ති. අන්න ඔවුන් තමයි මේ දුකට මුල සාරා දමන්නේ, උදුරා දමන්නේ. ඔවුන් තමයි මරුවාගේ ආමිසෙන් මිදිලා යන්නේ කියලා මෙන්න මේ විදිහට අර වෙච්ච ඒ දුක්ඛිත වෙහෙස පීඩාව ඇති කරන සිදුවීමත් ඉදිරියෙන් තියාගෙන යම් කිසි අදහසක් ධර්මමය අවවාදයක් භාග්‍යතුන් වහන්සේ මේ පිරිසට ලබා දෙනවා. ඉතින් එන්නේ විදිහේ අදහසක් තමයි අද දවසට මේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට අපි නොයෙකුත් දේවල් අගය කරමින් කල් ගෙවනවා, කල් ගෙව්වා වෙන්න පුළුවන්. ඒ අගය කරපු දේවල් ගොඩාක් වෙලාවට මොන වගේ දේවල්ද කියලා ගත්තොත් මෙන්න මේ විදිහට ප්‍රිය ස්වභාවය ඇති, මේ විදිහට යහපත්යයි කියලා හිතෙන, ඒ විදිහට හිතාගත්ත මේ වගේ දේවල් අගය කරමින් තමයි කල් ගෙවන්නේ. එතකොට ඒ සඳහා තමයි බොහෝ වේලාවක් කාලයක් ගත කරන්නේ. ඉතින් එහෙම වේලාවක් කාලයක් ගත කරමින් කල් ගෙවනවා, බොහෝ වෙහෙසෙනවා, මහන්සි වෙනවා, මේ විදිහට මේ දේවල් වැඩි වැඩියෙන් හරි හම්බ කරගන්න උත්සාහ ගන්නවා. නමුත් මොකද වෙන්නේ, අර විදිහේ දුකටපත් වීමකින් අවසන් වෙනවා, පිරිහීමකින් අවසන් වෙනවා, මේ විදිහේ මරුවාගේ වසඟයට යාමකින් අවසන් වෙනවා. තියෙන්නේ ඒ අදහස තමයි බුදුරජාණන් වහන්සේ මේ මතක් කරන සූදානම මේ අවස්ථාවත් ප්‍රයෝජනෙට අරගෙන කියලා දෙන්න උත්සාහ ගන්නෙ. ඉතින් ඒ වෙනස අපි ඇති කරගන්න කැමතිද, ඒ විදිහේ වෙනසක් අපේ ජීවිතවල බාරගන්න කැමතිද කියන ප්‍රශ්නේ අපි ඉදිරියේ තියෙනවා. අපේ වටිනකම් මොනවද, ඒ වටිනකම් වෙනස් කරගන්න, ඒ වටිනකම් වෙනස් කරගන්න උත්සාහයක් දරන්න කැමතිද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ගොඩ දෙනෙක්ට ඒ වටිනකම් වෙනස් කරගන්න, ඒ වටිනකම් වෙනස් කරන්න උත්සාහයක් දරන්න ඒ අත්තෝ කැමති නැහැ. ඒගොල්ලන්ට අර පරණ පුරුදු වටිනකම් ටික තියාගෙන මේ පාට් ටයිම් වගේ නිකන් මේ භාග්‍යතුන් වහන්සේ කියන එකත් අහන්න උමනාවක් වගේ එකක් තියෙනවා. ඒක ඉතින් එච්චරම සාර්ථක නැහැ නැවත නැවත අර පරණ පුරුදු දේවල් අගය කරමින් කල් ගෙවලා අන්තිමට දුකට පිරිහීමට මරුවාගේ වසඟයට ගමන් කරනවා. ඉතින් එන්නේ විදිහ ස්වභාවයක් තියෙනවා. දැන් පහුගිය දවසක කොහෙද වැඩසටහනකට ගිහිල්ලා එතන ඒ ආයතනයේ යම් කිසි විදියක වැඩ කරන මහත්තෙක් මේ දවල් දාන වෙලාවේද කොහෙද විවේක වෙලාවක ළඟට ඇවිල්ලා මේ මොකද්දෝ කියනවා. මොකද්දෝ කියනවා පොඩි බබාලා දෙන්නෙක් ඉන්දියා පොඩි පොඩි කොල්ලෙකුයි ඊටත් වැඩි චුට්ටක් පොඩි කෙල්ලෙකුයි ළමයි දෙන්නෙකුත් එකගෙන ඇවිල්ලා මේ මොකද්දෝ කියලා දෙයක් පූජ කරනවා. ඉතින් මට ඇහුනෙත් නෑ මොකද්ද මේ කිව්වේ කියලා. මං ආපහු ඇහුවා මොකද්ද මේ කිව්වේ කියලා. එතකොට මේ පූජ කරන්නේ බෙහෙත් භාජනයක්, විවිධ බෙහෙත් ජාති වලින් හදාගත්ත වට්ටියක් වගේ එකක් පූජ කරනවා. කියන්නේ මොකද්ද? එක දුවෙක් ඉඳියා ඒ දුව ඩෙංගු හැදෙලා නැති වුණා. තව දුවෙක් ඉඳියා ඒ දුව දවස් කිහිපෙකින් ඉපදිලා නැති වුණා. මේ ඒ කට්ටියටත් මේ කට්ටියටත් නිරෝගී සුව ප්‍රාර්ථනා කරලා තමයි මේ බෙහෙත් පූජ කරන්න කියලා. අර තව පොඩි බබාල දෙන්නෙක් එකගෙන ඇවිල්ලා මේ කියන්නේ. එතකොට මේ සිදුවීම අහගෙන ඉඳපු එහා පැත්තේ ඉන්දිය මාත් එක ගිහපු අනිත් හාමුදුරුව කියනවා, ස්වාමීන් වහන්සේ ඉතින් බැලුවාම මේ ජීවිතය කියන්නේ අර විදියට දෙන්නෙක් මලානං ආන්ත්‍රා වුණානං තව දෙන්නෙක් හදාගෙන කොහොම හරි යන ගමනක් නේ. ඒක තමයි අර දෙන්නෙක් මැරිලා අර විදියට වියෝ වෙලා හැබැයි තව දෙන්නෙක් කොහොම හරි හදාගෙන මේක අටවගෙන කරගෙන යන්න අපි උත්සාහ ගන්නවා. ඒක තමයි යථාර්ථය. නැත්නම් අනිත් අලුතෙන් දරුවෙක් දකින්නකොට එඟපත සහලෝල යනවනේ, දැන් මුන්ටත් මේ විදිහේ නමක් අත් වුණොත් කියලා. දැන් කලින් දෙන්නෙක් ඒ විදිහේ ආවාසනාවන්ත නමකට ලක් වුණාම නෑ ඒ අනතුරත් අරගෙන කොහොම හරි දෙන්නෙක් ආන්ත්‍රා වුණොත් තව දෙන්නෙක් හරි හදාගෙන අන්න අටවගෙන යන්න උත්සාහ ගන්නවා. ඒගොල්ලන්ට නිරෝගී සුව ප්‍රාර්ථනා කරන්න උත්සාහ ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහ අමුතු කතන්දරයක්, අමුතු ස්වභාවයක් තමයි මේ ජීවිතේ තියෙන්නේ. අර විදිහේ සිදුවීමකටත් ලක් වෙලා ඒ විදිහේ වෙහෙස පීඩාවකුත් ඇවිල්ලා අන්න කොහොම හරි තාමත් මේක සකසගෙන හරිගස්සගෙන පිළිසකර කරගෙන යන්න උත්සාහ ගන්නවා. ඉතින් එන්නේ විදිහේ ලෝකයකට බුදුරජාණන් වහන්සේ පහළ වෙලා වෙනස් විදියක බණක්, වෙනස් විදියක අදහසක් ඉදිරිපත් කරනවා. ඒ ඉදිරිපත් කරන බණේ අදහස කී දෙනෙක් බාරගන්න සූදානම්ද, කී දෙනෙක් බාරගනීද කියන එක එදත් වගේම අදත් ප්‍රශ්නයක්. මේක තමයි යථාර්ථය. ඒක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. කොච්චර මේ ආන්තරාව දැක්කත්, කොච්චර මේ ආදීනව දැක්කත්, කොච්චර මේ පිරිහීම දැක්කත් ගොඩ දෙනෙක් කොහොම හරි ඒකෙම ඉන්න තමයි මනාප, ඒකෙම ඉන්න තමයි කැමති. කොහොම හරි මේක මග ඇරලා ඉන්න පුළුවන්ද, කොහොම හරි මේක අඩුපාඩු ටික සකසගෙන ඉන්න පුළුවන්ද කියලා අපේ අර ප්‍රමුඛතාව වෙනස් වෙන්නේ නැහැ. මෙතනයි වැඩේ තියෙන්නේ, ප්‍රමුඛතාව වෙනස් වෙන්නේ නැහැ. අර ටිකේම ඉන්න බලනවා, කොහොම හරි මේක මග ඇරගෙන ඉන්න බලනවා, කොහොම හරි මේක සකසගෙන ඉන්න බලනවා. ඒ විදිහ උත්සාහයක තමයි නිරත වෙලා ඉන්නේ. අර මොකද්ද අර පොඩි කතාවකුත් තියෙන්නේ. ඒකේ නම තමයි Death in Tehran. මේ Tehran නුවරදී ආපු මරණය මගේ අදහසක් තියෙන්නේ. ඒතර ඒකේ වෙන්නේ මොකද්ද? එක්තරා පර්සියන් සිටුවරෙක් ගාව කීකරු සේවකේ ගෝලෙක් ඉන්නවා. එතකොට මේ ගෝලයා සේවකයා දවසක් මේ ගෝලයාට සේවකයාට මරණය හම්බ වෙනවා, මරුවා හම්බ වෙනවා. ඊට පස්සේ මේ සේවකයා මේ මරුවා හම්බ වෙලා බියටපත් වෙලා මොකද කරන්නේ? තමුන්ගේ ස්වාමියා ගාවට ඇවිල්ලා කියනවා මේ විදියට මාර්යා මට තර්ජනය කරාද, මගේ ජීවිතේ පැහැරගන්න බවට තර්ජනය කරා. ඒකෙහින්ද මේ මරුවාගෙන් බේරිලා යන්න මට ඔබතුමාගේ ඉන්න මේ වේගවත්ම අස්සයා ලබා දෙන්න. ඒ අස්සයා අරගෙන මම මෙහි ඉඳලා ඒ ටෙහෙරාන් නුවරට පැනලා යන්නම්. පැනලා ගිහිල්ලා මගේ ජීවිතේ බේරගන්නම් කියලා මෙන්න මේ ඉදිරි ඉල්ලීමක් කරනවා. ඉතින් මේ සේවකයාගේ ඉල්ලීම, මේ සිටුතුමා වාර අරගෙන තමුන්ගේ ගාව ඉන්න හොඳම අස්සයා මෙතනතර ලබා දෙනවා. ඉතින් අර සේවකයා අස්සයා පිට නැගලා වහාම ටෙහෙරාන් නුවරට පලා යනවා. මොකටද මේ පලා යන්නේ? අන්න අර මාරයාගෙන් බේරෙන්න. එතකොට අර සිටුතුමාට එදා දවසේ හවස් වරුවේ නැවතත් අර තමුන්ගේ සේවකයාට තර්ජනය කරපු මරුවා මාරයා හම්බ වෙනවා. ඉතින් අහනවා, ඇයි මගේ මේ ප්‍රිය සේවකයාට ඔබ තර්ජනය කරේ? ඇයි එයාට ඒ විදිහ අනතුරක් කරන්න ඔබ ඉදිරිපත් උනේ කියලා ඇහුවාම මාරයා කියනවා, නෑ නෑ මම එහෙම තර්ජනයක් කරේ නෑ. මම එයාට මගේ පුදුමය ප්‍රකාශ කරා. මොකද්ද පුදුමය ප්‍රකාශ කරන්න හේතුව? අද හවස එයාට මාව හම්බ වෙන්න අපොයින්ට්මන්ට් එකක් තියෙනවා ටෙහෙරාන් නුවරදී. හැබැයි තාම ඔයා මෙහේ ඉන්න එක ගැන මම එයාට පුදුමය ප්‍රකාශ කරා කියලා කියනවා. ඒ කියන්නේ ටෙහෙරාන් නුවරදී තමයි හම්බ වෙන්න අපොයින්ට්මන්ට් එක තියෙන්නේ. මෙහෙ හම්බ වෙච්ච එක පුදුමයි කියලා තමයි මේ මාරයා තමන්ගේ පුදුමය ප්‍රකාශ කරලා තියෙන්නේ. එතකොට ටක් ගාලා කොහොම හරි අස්සෙක් කරගෙන නැගලා අර අපොයින්ට්මන්ට් එක බාර ගන්න, ඒ අපොයින්ට්මන්ට් එක වෙලාවට මුණ ගැහෙන්න අන්න මේ තැනැත්තා ගමන් කරනවා. ඉතින් එන්නේ වගේ මේ අස්සෙව අරගෙන පැනලා යන්න උත්සාහ කරාට, මේකෙන් බේරිලා යන්න උත්සාහ කරාට, ඔය ඉන්ෂුවරන්ස් දාගෙන එක එක ක්‍රමවේද උපක්‍රම දාගෙන බේරෙන්න උත්සාහ කරාට ඒක එච්චර යථාර්ථයක් නෙමෙයි. ඒ වෙනුවට මෙන්න මේ බුදුරජාණන් වහන්සේ කියන යම්කිසි ප්‍රතිපදාවක් පුහුණුවක් හරහා තමයි මේ විදිය දෙයක් අපිට ඇති කරගන්න පුළුවන්. තනිකරම තියෙන්නේ මෙන්න මේ අප්‍රමාදී වීම කියන වචනේ තිබුණානේ මෙතන. මේ විදිහට අප්‍රමාදීව පියරූප දුරු කරනවා. දිවාරෑ නොතකා පියරූප දුරු කරනවා. අන්න ඒ විදිහේ උත්සාහයක යෙදිලා ඉන්නවා. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් මේ ප්‍රිය රූප දුරු කරනවා කියන්නේ එතකොට එහෙනම් මේ ගෙවල් දොරවල් වල කට්ටියව එලවන්න වෙයිද? එහෙම නැත්නම් මට ගෙවල් දොරවල් වලින් යන්න වෙයිද? එහෙම හිතෙන්නත් පුළුවන්නේ. එහෙම හිතන කට්ටියක් තියෙනවා. නෑ, ඇත්තටම මේ කියන්නේ මොකද්ද? මේ ප්‍රිය රූප දුරු කරනවා, අප්‍රමාදී වෙනවා, දිවාරෑ එහෙම උත්සාහ කරනවා කියලා මේ කියන්නේ මොකද්ද? මේ භාවනාවක් පුහුණුවක් සඳහා කැප වෙලා යෙදිලා ඉන්නවා කියන අදහස. ඒක තමයි ක්‍රමවේදී. ඒතකොට සාමාන්‍ය අපේ ස්වභාවයට වෙනස් වූ විදිහක ස්වභාවයක් තමයි මෙන්න මේ ඇති කරගන්න හදන්නේ, ඇති කරගන්න කියන්නේ. ඒ කියන්නේ අපි ගොඩ වෙලාවකට ඉන්නේ ප්‍රමාදයට වැටිලා. පිය රූපවලට ඇලිලා තමයි අපි කල් ගෙවන්නේ. දිවාරෑ ඒවා ගැන කල්පනා කරමින් තමයි අපි කල් ගෙවන්නේ. ඒ වෙනුවට මේ සිහියක් පිහිටවා ගන්න, අප්‍රමාදී වෙන්න, මේ ප්‍රිය රූප දුරු කරන්න, දිවාරෑ ඒ විදිය උත්සාහයක යෙදෙන්න කියලා බුදුරජාණන් වහන්සේ අපිට මතක් කරනවා. මේ විදිහේ මතක් කිරීමක් භාග්‍යතුන් වහන්සේ ළඟ තියෙනවා. ඉතින් එන්නේ විදිහේ පණිවිඩයක් තරාගෙන ටිකෙන් ටික මේ විදිහේ පුහුණුවක් ප්‍රතිපදාවක් වඩන එක තමයි ක්‍රමවේදී. ඒකත් එකපාරට කරන්න හැකියාවක් නැහැ. එකපාරට ඒ විදිහේ ශක්තියක් වර්ධනය කරගන්න හැකියාවක් නැහැ. ප්‍රමාදය බොහොම ප්‍රබලයි අපි තුල. ඒතර අප්‍රමාදී වීම ෂණිකව ඇති කරගන්න බෑ. අද තීරණය කළ හෙට අප්‍රමාදී වෙන්න බෑ හෙට ඉඳන්. ඒක එච්චර ප්‍රායෝගික නැහැ. ඒ වෙනුවට මොකද කරන්න තියෙන්නේ? ටිකෙන් ටික අප්‍රමාදී වීමක් තමුන් තුල ඇති කරගත යුතුයි. ටිකෙන් ටික මේ විදිහේ ප්‍රිය රූප දුරු කරන ප්‍රතිපදාවක් තමන් තුළ වර්ධනය කරගත යුතුයි. අන්න ඒකෙන් තමයි මේ මරුවාගේ වසඟයට යාමෙන් බේරෙන්න පුළුවන්. මේ දුකට මුල වූ මේ දේ දුකට මුල උදුරා දමන්න පුළුවන් කියලා කියන්නේ ඕක නිසා. හරි. එතකොට එන්නේ උත්සාහය එන්නේ පුහුණුවට කැප වෙලා කල් ගෙවනවාද, ඒ විදිහට අප්‍රමාදී වෙනවාද, ඒ විදිහට ප්‍රිය රූප දුරු කරනවාද කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. ඉතින් අපි ඒ සඳහා යම් කිසි වෙලාවක් ඉඩක් හදාගෙන කළ යුතුයි, කැපවිය යුතුයි. දැන් ඊයේ දවසෙත් කෙනෙක් තමුන්ගේ අත්දැකීම ගොනු කරනවා, කියනවා මම මේ ආධුනිකෙක්, හැබැයි මම මේ විදිහට ටික කාලයක් තිස්සේ සිහියක් පුරුදු කරා. සක්මනක් පරයන්කයක් විදිහට මේ විදිහට සිහියක් පුරුදු කරපු කෙනෙක් මම. එතකොට මට දැන් තේරෙනවා ඉස්සර ප්‍රශ්නයක් අහම, ඉස්සර වෙහෙසක් අහම හිතාගන්න බැරි තරම් අමාරුයි, වෙහෙස දනවනවා. මේ විදිහට සති ගණන් මාස ගණන් ඒ ප්‍රශ්නේ ඒ වෙහෙස පීඩාව ඇදෙමින් කල් ගෙවනවා. නැවත නැවත වද දෙනවා. කොච්චර වුණත් මේක දුරු කරන්න අයින් කරන්න හැකියාවක් නැහැ. ප්‍රශ්නයක් අහම දැනෙන අමාරුව කියන්න තේරෙන්නේ නැහැ. වචනවලින් ප්‍රකාශ කරන්න බෑ කියලා ඉදිරිපත් කරනවා, ප්‍රකාශ කරනවා. ඉතින් එහෙම එච්චර අමාරුවෙන්, එච්චර වෙහෙස පීඩාවෙන් මේ ප්‍රශ්න එක්ක ඉඳපු මට මෙන්න මේ පුහුණුව නිසා මේ ලොකු සහනයක් ලැබිලා තියෙනවා. අර විදියට වෙනදා තරම් දුකක් මට එන්නේ නැහැ. මෙච්චර වෙහෙස පීඩාවක් මට එන්නේ නැහැ. ලොකු වෙනසක් මට දැනෙනවා කියලා ප්‍රකාශ කරනවා. ඉතින් එන්නේ විදිහේ වෙනසක් දැනුනේ කොහොමද? අර විදිහේ යම් කාලයක් ටිකෙන් ටික උත්සාහ කිරීම නිසා. ඊට පස්සේ කියනවා අන්න ඊයේත් ඒ වගේ සිදුවීමක් වුණා. බොහොම සීරිය සිදුවීමක්, ඉස්සර මම බොහොම බරපතල විදියට සලකපු සිදුවීමක් ඊයේත් සිද්ධ වුණා. නමුත් ඊයේ හවසම මට සාමාන්‍ය ප්‍රകൃතියෙන් වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් වුණා. අද මම මේ කතා කරන්නේ මේක ගැන. එතකොට මේ විදියට මාස ගණන් සති ගණන් ඇදි ඇදි යන දේවල් සිදුවීම් දැන් දවසෙන් මට මේ විදියට මැනේජ් කරගන්න පුළුවන් කියලා මේ විදියට අත්දැකීමක් ගොනු කරනවා. බොහොම පිං මේ උපදෙස් වලට බොහොම වටිනවා මේ ප්‍රතිපදාව කියලා අන්න ප්‍රකාශ කරනවා. ඒතර මේ භාග්‍යතුන් වහන්සේගේ මේ ක්‍රමවේදී ගැන තමයි මේ කියන්නේ. මේ පුහුණුව ගැන තමයි මේ කියන්නේ. ඒකේ යෙදෙන කෙනෙක්ට පැහැදිලිව දකින්න පුළුවන් අන්න අර දුකට මූලය වූ නැත්නම් දුකේ මුල එකම උදුරලා දැමීමක්, සාරලා දැමීමක් මේ තුල තියෙනවා. එහෙම නැත්නම් අර මරුවාගේ වසඟයට යාම දුරු කිරීමක් මේ තුල තියෙනවා. ඒක තමයි ක්‍රමවේදේ. ඒ බුදුරජාණන් වහන්සේට ගෞරවය දීලා ඒ ප්‍රතිපදාවට ගෞරවය දීලා ටිකෙන් ටික කරගෙන යන කෙනෙක්ට ඇත්තටම මේ කී වෙනස තමන් තුල දැන දැක ගන්න පුළුවන්. ඉතින් මම මේ ලියපු කෙනාට කිව්වා ඕක ওই විදියට දැනිලා තියෙන එකත් හරි, මේ පුහුණුවේ ප්‍රතිඵල තියෙන එකත් හරි, ඔක්කොම හරි. නමුත් ඔන්න ওই විදියට කියපු එකනේ වටින්නේ. ඔය ප්‍රකාශ කරපු එකනේ වටින්නේ. දැන් මොකද මේ අහගෙන ඉන්න කට්ටිය ඔබ අත්දැකලා නැති වෙන්න පුළුවන්. ඒගොල්ලෝ තාම ඉන්නේ අර ප්‍රශ්නවල. ඒගොල්ලෝ තාම ඉන්නේ අර වෙහෙස පීඩාවල. ඒතකොට ඒගොල්ලන්ටත් හරියට නිකන් උදාන වාක්‍යයක් කිව්වා වගේ තමයි මේ ප්‍රකාශේ. අන්න මෙහෙම සහනයක් මේ ප්‍රතිපදාව තුලින් ලං කරගන්න පුළුවන් කියන විශ්වාසයක් වෙන කෙනෙක් උනත් දියුණු වෙන්න පුළුවන්. අර නිකන් බුදු උනාට හරියන්නේ නැහැ. බුද්ධත්වය වටපිටාව ලෝකෙට තේරෙන්නේ නැහැ. ඒතකොට ඇත්තටම බුදුවරයෙක් පහළ වුණු බව ලෝකෙ දැනගත්තේ අන්න අර දහම් දේශන වෙලාවේදී. එතකන් බුදුවරයෙක් පහළ වුණාට මේ ලෝකේ වටපිටාව දන්නේ නැහැ. අන්න යම් කිසි වෙලාවක අර පස්සග මහණුන්ට අර විදිහේ බණක් කිව්වද අන්න කියනකොට ඒගොල්ලෝ දැනගත්තා, තේරුම් ගත්තා අඩුම ගානේ එක්කෙනෙක් හරි මේ බුදුවරයෙක් ඇත්තටම පහළ වෙලා තියෙනවා. අන්න අපි තුලත් මේ වැඩනා වූ ප්‍රතිපදාව, ඒකේ ලැබෙනා වූ ප්‍රතිඵල අපි යම් කිසි විදියක අගය කිරීමක් සිද්ධ කරනවා මේ ප්‍රකාශ කිරීමක් තුළින්, මේ කමටහන් වார்த்தාවක් තුළින්. එතකොට ඒ වார்த்தාව අහන කෙනෙක්ටත් උනන්දුවක් ඇති වෙන්න පුළුවන්. මොකද අපිත් පටන් ගන්නකොට එහෙම දැනගෙන පටන් ගත්තා නෙමෙයි, කවුරු හරි කියපු දෙයක් අහලා, කාගේ හරි වචනයක් අහලා, කාගේ හරි අත්දැකීමක් විමසලා, ඔය විදිහටනේ ඕක පටන් ගත්තේ. නමුත් කරගෙන කරගෙන යනකොට අන්න මේ විදිහට මේ මටත් මේකේ ආනිසංසයක්, මටත් මේකේ ප්‍රතිඵලයක් ලැබෙනවා, දැනෙනවා කියලා විශ්වාසයක් දියුණු වෙනවා. ඒක තමයි ක්‍රමවේදය. ඉතින් අමතක කරන්න හොඳ නෑ මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව. බුදුරජාණන් වහන්සේගේ මතක් කිරීම තමයි මේ තියෙන්නේ. ඊයේ දවසේ හවස දෙන්නේ 3 දෙනෙක් ඇවිල්ලා මේ අලුතෙන් භාවනා කරන්න උපදෙස් ගන්න ආපු කට්ටිය. ඉතින් කුටිය ඉස්සරහා අර විනාඩි 2-3ක් ඉන්න වෙනවානේ මේ ඇතුළට එනකම්. ඒගොල්ලෝ අමුතු නිකන් අපොයින්ට්මන්ට් වලට එන්නේ. ඈත තියා කෑ කාරගෙන එනවා. ඇවිල්ලා පටාස් ගාලා දොරට තට්ටු කරනවා, කතා කරනවා. එයාට ප්‍රමුඛතාවය තියෙන්න ඕනේ. ඈත තියා කාරගෙන එනකොටම හාමුදුරුවෝ දොරගාවට ඇවිල්ලා වාඩි වෙලා සූදානම් වෙලා ඉන්න ඕනේ. එහෙම තමයි ඒ කට්ටිය එන්නේ. ඉතින් මම උවමනාවෙන්ම විනාඩි කිහිපයක් ওই දොරගාව වාත කරනවා. මොකද මේ මනුස්සයාට ඉන්න පුළුවන්ද මේ විනාඩි කිහිපයක් පොඩ්ඩක් බලාගෙන? හරියට නිකන් මේ ප්‍රයිවට් නිකන් අපොයින්ට්මන්ට් දාලා එනවා වගේ තමයි එන්නේ. ඊට පස්සේ ඇවිල්ලා අතන විනාඩි කිහිපයක් ඉන්න වෙනවනේ. එතකොට ඔන්න එක එකේනා කයිවාරුවක් පටන් ගන්නවා. මේගොල්ලන්ගේ ආගිය තොරතුරු විස්තර තොරතුරු අන්න කයිවාරුව තමයි. ඊට පස්සේ කතා කරනකොට මං කිව්වා මේ ඔය කට්ටිය මේ උසාවියකට එනවා වගේ එන්න ඕනේ. උසාවියක මොකද වෙන්නේ, කැස්සොත් පැද්දොත් අන්න දානවා, හිර කූඩුවට දානවා. පැද් දෙකක් ඒකේ තියලා වාත කළා තමයි ආපහු එළියට ගන්න. ඒ උසාවියකට යන ක්‍රමවේදයක් තියෙනවා. ගිහිල්ලා වාර්තාව ලිව්වේ නැහැ, කමඨාන් වාර්තාව ලිව්වේ නැහැ, වචනින් කියන්නම්. ওই කතන්දර හරියන්නේ නැහැ. මම කෙලින්ම නඩු අංකේ මේක මෙන්න මේ විස්තරේ මෙන්න මෙහෙමයි වැඩේ යන්නේ. ඒ ක්‍රමයට කරනවා නම් කර හැකි, එහෙම නැත්තම් යන්න පුළුවන්. මේ කැලේනේ තියෙන්නේ එක්සිට්ස් තියෙන ඕන පැත්තකින් තියෙනවා. ඕන පැත්තකින් කැලේ ඇතුලින් ගියොත් එක්සිට් එකක් තමයි හම්බ වෙන්නේ. ඉතින් ඒක නිසා ඒ කට්ටියටත් පොඩ්ඩක් ඉඳලා හිටලා මතක් කරලා දෙන්න ඕනේ. මතක් කරලා දුන්නේ නැත්තම් අර නිකන් ආවට ගියාට ඒගොල්ලොන්ගේ වෙලාවල් වලට, ඒගොල්ලොන්ගේ පහසුවට, ඒගොල්ලොන්ගේ කයිවාරු සහිතව මේක කරන්න බලාපොරොත්තු වෙනවා. නෑ එහෙම එකක් නෑ. ඒ ක්‍රමවේදෙට එන්න ඕනේ. ක්‍රමවේදෙට එන්න ඕනේ. ඒ ක්‍රමයට ඉන්න ඕනේ. මේක තමයි ක්‍රම වැඩේ. මොකද හේතුව මේ මගේ තියෙන මොකක්වත් මගුලක් නෙමෙයි. මේ බුදුරජාණන් වහන්සේගේ ප්‍රතිපදාව. ඒකට ගරු කරලා ඒකට වටිනකමක් දීලා කරේ නැත්නම් අන්තිමට මොකද වෙන්නේ? ඒකම විරිස වෙන්න ඉඩ තියෙනවා. ලේබඩ යනවා. ඊට පස්සේ හරියට මේක බාරගත්ත නැත්නම් වටිනකමක් දුන්නේ නැත්නම් අර කරඬුවක් අතර ගන්නවා වගේ, අර විදියට මල්ලට්ටියක් අතින් අතට පාස් කරනවා වගේ ඒ වටිනාකමක් ඒ ගෞරවයක් දීලා කටයුතු කරන්න එපැයි. එතකොට හිතෙන්නේ නිකන් නිකන් මේ මම මේ නිකන් මොකක්දෝ අමුතු එකක් පනවන්න හදනවා, මම මේ නිකන් අමුතු මේ තත්ත්වයක් මේන්ටේන් කරන්න හදනවා කියලා. නෑ එහෙම එකක් නෑ. ඒ ප්‍රතිපදාවට යම්කිසි ගෞරවයක් දෙන්න. ඒ පුහුණුව ඒ වார்த்தාවක් ඉදිරිපත් කරන නම් ඒ ක්‍රමයට ඉදිරිපත් කරන්න. කමඨාන් සාකච්ඡාවකට ආවා නම් ඒකට අවධානය දීලා ඒ නිහඬභාවය රැකගෙන ඉන්න පොඩ්ඩක් ඉවසගෙන. ඉතින් ඕක තේරෙන්නේ නැත්නම් ওই මිනිස්සුන්ට ඉතින් එතන ඊහාට මොන භාවනාවක්ද? එතන ඊහාට මොන භාවනාවක්ද? ඉතින් හිතනවා ඇයි එහෙම කරන්නේ? අපි හිත රිදවන්නේ ඇයි එහෙම? ඒ විදිහට කියන එක හොඳයිද කියලා ඔන්න ඔය වගේ බයිලා කියන්නේ නෝ. නෑ. හිත රිදවන අදහසකින් නෙමෙයි. නමුත් මේ වැඩේ කරනවා නම් හරියට කරන්න ඕනේ. නිකන් අනම්මනම් කතන්දර බොරු බයිලා නිකන් අදාගෙන කරගෙන අඩාගෙන ඉන්න එපා. වැඩක් නෑනේ. වැඩක් නෑ. ඒක බොහොම පැහැදිලි. අපිත් අර නිකන් ගොඩක් වෙලාවට නිකන් මොකද්ද නිකන් නම්මේශීලීව හිතවත්ව කතා බහ කළා. ඒ එහෙම කටයුතු කරන ඉඳලා වෙලාවකට පිටපොට මාරු වෙනවා. ඉතින් ඒ වෙලාවට මම පොඩ්ඩක් ඔය හනස්සක් අරගෙන පොඩ්ඩක් පාරක් පිටින්න ගැහුවාම හරියනවා ඉතින්. ඈ ඉස්සර අපේ ආචිත් ඒ වගේ තමයි. හනස්සක් අරගෙන පිටිපස්සෙන් එලෝගෙන එනවා. එලෝගෙන එනවා හනස් අරගෙන ගහන්න. හැබැයි ඉතින් අම්මට ගුටික ගහන්න අහුවෙන්නේ ඉන්දියට ආච්චිට අහුවෙන්නේ නැහැ. අම්මගෙන් ගුටි කෑවගෙන ආච්චිගෙන් ගුටි ගන්න බෑනේ කියලා ගේ වටේ දුවනවා. ඉතින් අල්ලන්න බෑ. අල්ලන්න බෑ. හනස්සක් කරන් තමයි එන්නේ. ඉතින් ඒක තමයි වැඩේ. ඒක තමයි වැඩේ. අර විදියට මේ ක්‍රමවේදෙට ඉන්න ඕනේ. ක්‍රමවේදෙට කරන්න ඕනේ. අර නිකන් අර හිතවත්ව ලං වෙලා ඒ යම්කිසි නම්‍යශීලී සහිත භාවයකින් ගනුදෙනු කරාම ඊට පස්සේ කරේ නගිනේනවා සමහර වෙලාවට. අර විදිහට කුටියට ඇවිල්ලා ඇපොයින්ට්මන්ට් එකට ඉන්න ඕනේ හාමුදුරුවෝ. සීරුවෙන් ඉන්න ඕනේ. මං කියන විදිහට ඉන්න ඕනේ. මං කැමති විදිහට ඉන්න ඕනේ කියලා අම්මුතු ලයින් එකක් දෙන්න හදනවා. එහෙමම ඕනේ නෑ. අපිටත් ඕනනම් අර පරතරය මේන්ටේන් කරන්න පුළුවන්. ඔය පන්සල්වල එහෙම අගේට මේන්ටේන් කරන්න. මොනවාරි වචනයක් වැරදි දෙච්ච කන පැලෙන්න ගහනවා. ඉවරයිනේ. එතකොට ඉවරයි. එතකොට කවුරුත් දෙන්නේ නැහැ මුකුත් කේන්ද්‍රී ගන්න. ඈ ඒ වගේ තැන් වලට ගිහිල්ලා එහෙම ඉඳලා අර නිකන් අදිස්සියකට මේ නිකන් හිතවත්කමට මේ ක්‍රමවේදයට අන්න කරගෙන යනකොට ඒකට නිග්‍රහ කරන එක සුදුසු නැහැ. සුදුසු නැහැ. ඒක නිසා අර ප්‍රතිපදාවක් වුණත් මේ අපේ ඒවා නෙමෙයි මේ. හරි. ඒ වෙනකොට ලොකු ස්වාමීන් වහන්සේ අපිට උගන්වපු දේ. එහෙම නැත්නම් ලොකු හාමුදුරුවන්ගේ ගුරු හාමුදුරුවන්ගෙන් ඉගෙන ගත්ත දේ. එහෙම නැත්නම් බුදු හාමුදුරුවන්ගේ ක්‍රමවේද තමයි මේ තියෙන්නේ. නැතුව මේ අපි කවුරු කවුරුත් හොයාගත්ත ඒවාවත් අපේ අපේ හිතවල මැවුණු ක්‍රමවේදවත් එහෙම ඒවා නෙමෙයි. එක එක්කෙනෙක්ට පිම්බෙන්න කොහොමවත්ම හැකියාවක් නැහැ. එහෙම හැකියාවක් නැහැ. ඔය කොච්චර ಗುಣ වඩා වර්ණනා කරගෙන ආවත් ඒ කාටුණක් කියන දේ මේක මේ මගේ ක්‍රමවේදයක් මම හොයාගත්ත මැජික් එකක් මම මගේ මේ බුද්ධත්වයක් නෙමෙයි මේ තියෙන්නේ. මේ වෙනුවට මේ බුදු හාමුදුරන්ගේ ක්‍රමේ. බුදු හාමුදුරුවන්ගෙන් පැවතගෙන එන පරම්පරාවේ ක්‍රමේ. ඊළඟට මේ ගුරු හාමුදුරන්ගෙන් ඉගෙන ගත්ත ක්‍රමේ. එතකොට ඒ ගෞරවය ඒ වටිනකම දීලා අපි අපිටත් කරගෙන යන්න පුළුවන්. අපි අපිත් මේකේ කොටස්කාරයෝ. අපි අපිත් මේකේ සාක්ෂිකාරයෝ. හැබැයි තම තමුන්ගේ ඒ පමණ ප්‍රමාණය දැනගෙන කරගෙන යන්න වෙනවා. එහෙම නැත්නම් මේක අර වමතින් ඇල්ලුවොත් එච්චරම සුදුසු නෑ. මේ ප්‍රතිපදාව මම කියන්නේ වමතින් ඇල්ලුවොත් එච්චර සුදුසු නෑ. ඊට පස්සේ අර හිතාගන්න බැරි වෙනස් විදිහේ ප්‍රමාදයකට වැටෙන්න ඉඩ තියෙනවා. වැටෙන්න ඉඩ තියෙනවා. මේ ශාසනේ වැරදියට අල්ලපු ගොඩ දෙනෙක් ඉඳලා තියෙනවා මේ ශාසනේ පුරාවට. ඒගොල්ලෝ මේ ශාසනයෙන් යම්කිසි මුල් කාලේ බොහොම හොඳට වැඩ කරපු ප්‍රයෝජනයක් ගත්ත පිරිස්. හැබැයි මොකද උනේ යම්කිසි අවධියකදී මේක නිකන් අර දෝතින් වෙනුවට වාමතින් අල්ලගත්තා. හරි. මේක නිකන් මගේ කරගත්තා. මම තමයි මේකේ උරුමකාරයා කියලා ඒකට අයිතිවාසිකම් කියාගත්තා. අන්න මොකද උනේ දන්නෙම නැතුව හිතාගන්න බැරි වෙහෙසකට පීඩාවකට ලක් වුණා. දැන් මේ වගේ පද්ධතියක් උනත් මේ අපි මේ ගෙවල් වලින් අරන් ආපු ඒවා නෙමෙයිනේ. මේ කාගේදෝ මුදලින් හැදිච්ච කවුදෝ පූජා කරපු කුටියක් මේ තියෙන්නේ. ওই දවසකට ලැබෙන ආහාර වේල ඒ කාගේදෝ නොදන්නා මිනිස්සේ ගෙනහලා පූජා කරන්නේ. සමහර වෙලාවට ওই මිනිසුන්ගේ ගෙවල් වල කනවත් නැහැ. ওই සමහර දානවලට ওই ලිස්ට් එකක් එනවා. ඒකේ 100 150 මිනිස්සු පොඩි පොඩි ගණන් වලින් තමයි ආධාර කරලා තියෙන්නේ. ඒ ආධාර ලිස්ට් එක එනවා සමහර වෙලාවට. ඒ සමහර මිනිස්සු රුපියල් 70යි. දැන් දානයකට රුපියල් 70ක් දෙනවා. ඒ කියන්නේ මේ මිනිස්යාගේ ආර්ථික තත්ත්වය හිතන්නකෝ. ඉතින් එහෙම එහෙම එකතු කරලා තමයි ওই දාන උනත් දෙන්නේ. එතකොට ඒ දානේ කාලා මේ භාග්‍යතුන් වහන්සේගේ මේ ප්‍රතිපදාව වඩා ගන්න මේ කරන අනුග්‍රහය. එතකොට ඒක කාලා ඒ අර අනම්මනම් කතන්දර හරියන්නේ නැහැ. අර ක්‍රමවේදෙට ඒක කරගෙන යන්න වෙනවා. දැන් Zoom වැඩ සටහනක උනත් මේ දුරස්තවනේ බණ කියන්නේ. දුරස්තව බණ කියන්නේ. එතකොට නිකන් ඒකේ වටිනාකමක් නැහැ වගේ සමහරුන්ට. ඈ ඇවිල්ලා අහනවා ඔබ වහන්සේට බැරිද මේ Zoom එක on කරන්න? ඈ ඔබ වහන්සේට බැරිද XLR එක දෙන්න? ඔබ වහන්සේට බැරිද රෙකෝඩින් එක කරලා මේක අප්ලෝඩ් කරන්න වෙබ් එකට? කියලා ඔහොම ප්‍රශ්න අහන කට්ටියත් ඉන්නවා. දැන් අපි සමහර වෙලාවට කරනවත් එක්ක. කරන්නේ මොකද හේතුව අර වැඩේ වෙන්න බෑ කොහොම හරි. නමුත් තේරුම් ගත යුත්තේ තමයි මේක මේ ධර්ම ගෞරවයෙන් කටයුතු කරන්න ඕනේ. යම් කිසි විදියක අඩුම ගානේ අපි කියනවා සංවිධායක පිරිසවත් ඒ ගෞරවයෙන් ඉන්න. අනිත් කට්ටිය එතකොට ඒගොල්ලෝ ඒක සමාදන් වෙයිනේ. දැන් හාමුදුරන්ටත් පුළුවන් සංවිධායක පිරිස අරමුණු කළා බණ කියන්. ඉතින් එන්නේ විදිහේ ක්‍රමවේදිකෙන් කරගෙන ගියොත් අන්න මොකද වෙන්නේ? මෙන්න මේ ප්‍රතිපදාව අපිට පත්තියන් වෙයි. එහෙම නැත්තම් ඇලර්ජික් වෙයි. ඒක නිසා තම තමුන් බලන්න මම මේ යෙදෙනවා ප්‍රතිපදාවක. මේ යෙදෙන්නේ ලේසි පහසු වැඩක නෙමෙයි. මේ සංසාර ගමනක් දුරු කිරීමක් පිළිබඳ ප්‍රතිපදාවක්. අර විදියට මේ මුලක් දුකේ මුල මේ විදියට උදුරලා දැමීමේ ප්‍රතිපදාවක් මේක. මේ මාරයාගේ වසඟයට ගිහිල්ලා මෙච්චරකල් ඒකට අහු වෙලා වියෝ විපතට පත් වෙලා දුකට පත් වෙලා ඉඳපු එකෙන් ගැලවෙන්න දරන උත්සාහයක් මේක. ඉතින් එන්නේ ගෞරවයේ වටිනකම සහිතව කටයුතු කරගෙන යන එක තමයි ක්‍රමවේදී. එහෙම කරගෙන කරගෙන යනකොට අන්න තේරෙනවා ඇත්තටම මේ දෝතින් අලලා මේ වැඩේ කරනකොට ඒකේ ආනිසංස තියෙනවා. ඒක ආනිසංස පත්තියන් වෙනවා අපිට. පත්තියන් වෙනවා. ඒක කාලයක් තිස්සේ කරගෙන යනකොට පත්තියන් වෙන ස්වභාවයක් තියෙනවා. එතනයි වටිනාකම තියෙන්නේ. ගොඩ දෙනේ කානිසංශ දකින්නවා. හැබැයි අර පත්තියන් වෙන්නේ නැහැ ඒගොල්ලන්ට. මොකද හේතුව අර ගෞරවේ නැහැ සමහර වෙලාවට. ඒ නැත්නම් ඒ සීලෙකින් ඒ අනුග්‍රහය කරන්නේ නැහැ සමහර වෙලාවට. අර නිකන් අර මොකද්දෝ වඳුරට දැලි පිහා වුණා වගේ යන ක්‍රමවේදයකට කපාගෙන කපාගෙන යන්න උත්සාහ කරනවා. එහෙම හරියන්නේ නැහැ. එහෙම හරියන්නේ නැහැ. ඒ වෙනුවට ඒ වටිනාකම ඒ අනුග්‍රහය දිය යුතුයි. එහෙම නැතුව මේ ලැබිච්ච එක මේ ආයුධයක් කරගෙන ඒකෙන් දඟලන්න ගියොත් සෙල්ලම් දාන්න ගියොත් ඉතින් ඔය සාසනේ ඉන්නවනේ එහෙම වැරදිච්ච කට්ටිය. දැන් දේවදත්ත හාමුදුරුවෝ නම් අවුරුදු 30ක්ද කොහෙද හොඳටම මහානකම් කරපු කෙනෙක්. හොඳටම මහානකම් කරපු කෙනෙක් මේ භාග්‍යතුන් වහන්සේගේ ඥාතියෝ. හරි. එහෙම මහානකම් කළත් අන්තිමට මොකද උනේ? වරද්දගත්තා. වරද්ද ගන්න හේතුවම තමයි අර ලැබිච්ච දේ ආයුධයක්. දෙපැත්ත කැපෙන ආයුධයක්. ඒක වරද්ද ගත්තා. ඒකෙන් තමුන්ටම අනතුරක් කරගත්තා. එහෙම පිරිසින්නෝ. හරියට නිකන් අර මේ මම කියලා කෙනෙක් නැහැ නම් මේ මම මේ ඇඳුම් ගලවල දාලා හෙළුවෙන් ඉඳියට මොකද වෙන්නේ? මම කියලා කෙනෙක් නැහැ නම් මට ඕන විදිහට කතා බහ කරලා විවේකයෙන් ඉන්න පුළුවන් වෙන්න ඕනි. මම කියලා කෙනෙක් නැහැ නම් ඇයි මේ විදිහේ තහංචි, ඇයි මේ විදිහේ දේවල් කියලා ඔන්න ප්‍රශ්න කරනවා. එහෙම එකක් නැහැ. ඒ වෙනුවට අපි මේ සමාජ සම්මතයක් එක්කනේ ජීවත් වෙන්නේ. ඒ සමාජ සම්මතෙ බිඳින්න ඕනේ නැහැ ওই ටික දැනගත්තා කියලා. ওই කී ඔක්කොම බොරු. ඒක හරි. හැබැයි ඒකට වටිනකමක් දීලා අපිට ජීවත් වෙන්න වෙනවනේ. ඒ මිනිසුන්ගේ මතවාද වලට තර්ජනය කරන්න යන්න, ඒවා බිඳින්න, ඒවා සුද්ධ කරන්න යන්න හොඳ නැහැ. තමුන්ගේ නිදහස උපරිමෙන් තියනවා. අනුන්ගේ නිදහසට තර්ජනයක් නොවන තාක්කල්. ඒක තමයි ක්‍රමවේදී. ඔය බටහිර රටවල් වල එහෙම තියෙනවා. ඔයාගේ නිදහස තියෙනවා. හැබැයි මගේ ඇඟට අත තියෙනකම්. මගේ ඇඟට අත තිබ්බනේ එතනින්ම ඔයාගේ නිදහස අහෝසි වුණා. ඕන දෙයක් කරන්න පුළුවන් ඊට පස්සේ. වෙඩි තියනවා, ගහනවා, බෑ. ඒ සීමාව පනලාවා. සීමාව පනලාවා. ඒ සීමාව අපිට තේරෙන්නේ නැත්නම් මේ මගේ නිදහස කොහොමද වෙන කෙනෙක්ගේ නිදහසට බාධා වෙන්නේ කියලා තේරෙන්නේ නැත්නම් ඒ වෙනස හඳුන ගන්න බැරි නම් ඉතින් කොහොමද මේ ප්‍රතිපදාවක් ස්ථාවර වෙන්නේ? එහෙම එකක් නැහැ. ඒ වෙනුවට මගේ නිදහස මට උපරිමෙන් විඳින්න පුළුවන්. හැබැයි ඒක අර සමාජ සම්මත කඩාන බිඳගෙන යන්න හැකියාවක් නැහැ. ඒ සමාජ සම්මතයේ ඉදිරියේ අටන් කරන්න ඕනේ නැහැ භවනා නියෝගී කෙනෙක්ට. එයා ඒ සම්මතේ තේරුම් අරගෙන ඒකට නම්‍යශීලී වෙනවා. එයා ඒකේ හැඩේ ගන්නවා ඒ අවස්ථාවට. මලගෙවල්වල ගිහිල්ලා මේ සින්දු කියන්න ආරාධනා කරන්න ඕනේ නැහැ. බෑන්ඩයක් අරන් ගිහිල්ලා මියුසික් දාන්න ඕනේ නැහැ. ඒ මිනිසුන්ට ඒ දුක විඳින්න දෙන්න. ඒ දුක හිතෙන අවස්ථාවන් එහෙම ඉඳපු දෙඥාතියෙක් කවුරු හරි නැති වෙලා තියෙන්නේ. එතකොට මොකද එතෙන්ට ගිහිල්ලා අයියෝ ඒ දුක කියලා දෙයක් නැහැ. ඕගොල්ලෝ එන්න ජොලි කරන්න සින්දුවක් කියන්න අපි ඩාන්ස් කරමු කියලා කියන්න ඕනේ නැහැනේ. ගියහනම් මල ගෙදර පොඩ්ඩක් මුණ පොඩ්ඩක් බෙරි කරගෙන බොරුවට හරි පොඩ්ඩක් ඉඳලා එන්න වෙනවා. ඒක තමයි ක්‍රමවේදය. එතකොට භවනා යෝගී කෙනෙක් කවදාවත් අර සම්මතේට සම්මතේ බොරුව බව නම් දන්නවා. හැබැයි සම්මතේට තර්ජනය කළා සම්මතේ කඩලා බිඳලා දාන්න එහෙම නටන්න හේතුවක් නැහැ. එහෙම නටන්න හේතුවක් නැහැ. ඒ වෙනුවට පිළිගන්නවා, තේරුම් ගන්නවා මේක සම්මතේ, ලෝක සම්මතේ. මගේ නිදහස මට තියෙනවා. හැබැයි අර සුදුසු අවස්ථාවේදී සුදුසු විදිහට ඒ හැඩතලය වෙනස් කරගන්න ඕනේ. අර වතුර වගේ භාජනේ හැඩේ ගන්නවා. මොකද්ද ප්‍රශ්නේ? වෙන භාජනයකට දැම්මම වෙනස් විදියක හැඩයක්. නිදහසේ ගලාගෙන යනකොට අමුතුම සිලිලාලයක්. ඒක තුල තියෙනවා. ඒ ප්‍රමාණවත් මේ හැඩේටම තියෙන්න ඕනේ. භාජන ඔක්කොම එක හැඩේ වෙන්න ඕනේ. මං කියන විදියටම ඉන්න ඕනේ හැමෝම. ඔය කතන්දර බොරු කතන්දර. ඔය මරිකන් අර පරණ පුරුදු මෝඩ කම්ම තමයි ඔය ඉදිරිපත් වෙන්නේ. ඒක නිසා මේ භාවනාවක් පුහුණුවක් කරගෙන යනකොට ප්‍රමාණිකුලව ටිකෙන් ටික තමුන් දිහාත් හැරිලා බලන්න. මේ කියන කතන්දර මේ සම්මත ඔක්කොම බොරු බව හැබෑව. හැබැයි ඒ සම්මතයට එරෙහිව හටන් කළා ඒක කඩලා බිඳලා දාලා ඒකත් එක ගැටිලා වැඩක් නැහැ නේ. ඒ වෙනුවට බොරු බව දැනගෙන ක්‍රමවේදයට කටයුතු කරනවා. අර බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා එක්තරා අවස්ථාවක අන්න කෙනෙක් අහනවා, ඒ දෙවි කෙනෙක් හරි කවුරු හරි මන් දන්නේ, කෙනෙක් අහනවා මේ ඔබ වහන්සේගේ මේ ගෝලියෝ ඉන්නවා, ඒගොල්ලෝ මේ මම කරනවා, මම යනවා, මම කියනවා කියලා මෙන්න මේ විදිහට වචන පාවිච්චි කරනවා. එතකොට ඇයි මෙහෙම මේ මම කියලා පාවිච්චි කරන්නේ? ඒගොල්ලෝ මේ මමත්වයේ දුරු කරපු නැති කට්ටියද? තාම මේ මමංකාරයක් තාම තියෙන කට්ටියද එහෙම කරන්නේ? ඇයි ඒ විදිහට මම යනවා මම එනවා කියලා කටයුතු කරන්නේ කියලා ඔන්න ඔය විදිහට අමුතු විදිහක ප්‍රශ්නයක් අහනවා. එතකොට බුදුරජාණන් වහන්සේ මේකට දෙන පිළිතුර මොකද්ද? ඒගොල්ලෝ මේ ලෝකේ දක්ෂයි, මේ ලෝකෙත් එක ගනුදෙනු කරන දක්ෂයි, ඒ දක්ෂ භාවයෙන් තමයි කටයුතු කරන්නේ. ඒගොල්ලන්ට මමංකාරයක් තියෙන හින්දා නෙමෙයි ඒගොල්ලෝ මෙන්න මේ ලෝකයේ මේ විදිහේ ව්‍යවහාරයක් පාවිච්චි වෙනවානේ. මේ මම කරනවා, මම යනවා, මම කියලා පුද්ගලෙක් ඉන්නවා කියන අදහසින් මේ ලෝකෙත් එක ගනුදෙනු කරනවා. හැබැයි අන්න අර ඒ ලෝක සම්මතය දැනගෙන ඒකේ දක්ෂ වීමක් විදිහට, එහෙම නැතුව ඒගොල්ලෝ ළඟ තියෙන මමංකාරයක් නෙමෙයි මේ කියලා අන්න පැහැදිලි කරලා දෙනවා. ඔන්නෝක තමයි නියම භාවනා නියෝගී කෙනෙක්ගේ ස්වභාවය. මේ ලෝක සම්මතය දැනගෙන ඒකට අනුව කටයුතු කරගෙන යනවා. එහෙම කටයුතු කරගෙන කරගෙන යනකොට ඇත්තටම මේ කියන විදිහට අන්න මේ අප්‍රමාදීව මේ භාවනාවක් ප්‍රතිපදාවක් වඩාගෙන මේ විදිහේ විවේකයක් තම තමුන්ට ලං කරගන්න ඇති කරගන්න එච්චරම අමාරු නෑ. ඉතින් එන්නේ විදිහේ අදහසක් තමයි මේ බුදුරජාණන් වහන්සේ අද දවසේ ඉදිරිපත් කරන්නේ. එතකොට මේ දුක්ඛිත සිදුවීමක්, වෙහෙස පීඩාව සහිත සිදුවීමක් මූලික කරගෙන මේ සිදුවීම සිද්ධ වෙන්නේ, මේ අදහස ප්‍රකාශ කරන්නේ. එතකොට ඒ වෙහෙස පීඩාව, ඒ දුක කියන එක නැති කරන ක්‍රමවේදයක් විදිහට තමයි මේ පුහුණුව ලබා දෙන්නේ. එතකොට මේ වර්තමාන මොහොතට එළඹෙන්න, මේ වර්තමාන මොහොත බාරගන්න, මේ වර්තමාන මොහොතත් එක්ක වැඩි වැඩියෙන් ඉන්න කියන මතක් කිරීම සිද්ධ කරනවා. හොඳයි. එතකොට දැන් ওই විදිහට දුකක්, වෙහෙසක්, පීඩාවක් දුරු කිරීමක්, ආහාර කිරීමක් ගැන කියන්නේ. එතකොට ඒ සඳහා අපිට සරලව කියන්න පුළුවන් මෙන්න මේ වර්තමාන මොහොත. මේ වර්තමාන මොහොතට හිත ගත්තොත් හරියට නිකන් අර දුක් පීඩා පුළුස්සලා ඇරියා වගේ ස්වභාවයක් ඒ වර්තමාන මොහොත තුල තියෙනවා. එතකොට අපි හිතමු අර නිකන් ඔය ඒබ්‍රහම් ලින්කන් ගැන කියන කොටත් ඔය කවුන්සිලින් වලත් නිකන් අදහසක් විදියට ඉදිරිපත් වෙනවා. මොකද්ද මේ දුක නැත්තම් මේ තමුන්ට තියෙන ප්‍රශ්න ගැටලු, මේ කරදර පාදක, මේ දේවල් නිකන් කොලේක ලියන්න. කොලේක ලියලා ඒ කොලේ පුළුසදාන්. එතකොට මේ කොලේ පිළිස්සෙනවත් එක්ක මගේ දුකත් මගේ ප්‍රශ්න ටිකත් පිළිස්සලා ගියා කියන වගේ අදහසක් ඒ කට්ටිය ඉදිරිපත් කරනවා. නමුත් කොලේ පිළිස්සුව පමණින් ප්‍රශ්න පිළිස්සෙන්නේ නෑනේ. ඒ වෙනුවට මොකද්ද වෙන්නේ? අර ප්‍රශ්න ටික නැවත නැවත ඔළුවට ඇවිල්ලා වද දෙනවා, මෙසෙස පීඩා දෙනවා, නැවත නැවත අපේ පිටිපස්සෙන් එලවනවා. එහෙම ස්වභාවයක් තමයි ওই ප්‍රශ්න ගැටළු වල තියෙන්නේ. එතකොට අපි හිතමු මේ වර්තමාන මොහොතට හිත ගන්න කෙනෙක්, වර්තමාන මොහොත අනුමෝදන් වෙන කෙනෙක්, එයා මුලින් මේක නොදැනුණත් අපි හිතමු නැවත නැවත මේ වර්තමාන මොහොත සමාදන් වෙනකොට, නැවත නැවත මේ වර්තමාන මොහොතට හිත අරන් පුරුදු කරනකොට, අන්න කාලයක් තිස්සේ එහෙම කරගෙන යනකොට එයාට තේරෙනවා අන්න මොකද්ද මේ විදියට මේ වර්තමාන මොහොතට හිත ගැනීම තුළ අර ප්‍රශ්න ගැටලු, වෙහෙස, පීඩා, අර දුක් පුළුස්සල යවනවා වගේ ස්වභාවයක් මේ වර්තමාන මොහොතේ තියෙනවා. අර විදියට ප්‍රශ්නයක් හිතට නැගිලා ආවත් ඒක රැඳෙන්නේ නැහැ, පවතින්නේ නැහැ. නැවතත් ඇවිල්ලා වර්තමාන මොහොතට මේ හිත ඇදගෙන වැටෙනවා. ආයේ හිතවිලි නැතිලා මැගිලා ආවත් ආයේ තව ටිකකින් හිතවිලි පිලිසිලා ගිහිල්ලා වගේ මේ වර්තමාන මොහොතට හිත ඇවිල්ලා වැටෙනවා. ඔන්න ඔය විදිහේ ස්වභාවයක් මේ නැවත නැවත කාලයක් තිස්සේ පුරුදු කරන කෙනෙක්ට දැක දැනගන්න පුළුවන්. මේක තමයි ඇත්ත. දැන් ඔය ගැන කියනවා මොකද්ද මේ there's nothing wrong with the present moment unless you think about it. මේ වර්තමාන මොහොත අංග සම්පූර්ණයි, සර සම්පූර්ණයි. ඔබ ඒ ගැන නොහිතන තාක්කල්. හිතුවා කියන්නේ මොකක්ද? හිතුවා කියන්නේ අතීත අනාගත සංසන්දන මත වෙලා එනවා. හිතුවා කියන්නේ කලින් වෙච්ච දේවල් මතක් වෙනවා. හිතුවා කියන්නේ අනාගත බිය මතක් වෙනවා. ඔය විදිහේ හිතන ස්වභාවයක් අපි ළඟ කොහොමත් තියෙනවනේ. නමුත් මේ පුහුණුව කරන්න කරන්න මොකද වෙන්නේ? අන්න හිතවිලි නැගෙන බව හැබෑව. හැබැයි ඒවා රඳන්නේ නැහැ. නැවත නැවත වර්තමාන මොහොතට එනවා. නැවත නැවත වර්තමාන මොහොත බාරගන්නා සුළු ස්වභාවයක් මේ හිත තුළ ඇති වෙලා එනවා. පරණ පුරුදු මෝඩකම් නැවත නැවත ඉදිරිපත් වෙනවා, වරදිනවා. නමුත් ඉස්තරතරම් පසුතැවීමක් නැහැ. දෙයියේ දවසේ වාර්තා දෙකක් ඉදිරිපත් වුණා. එකක කියලා තිබුණා මේ හිතවිලි නැගිලා එනවා. හිතවිලි නැගිලාම මම හිතනවා, කල්පනා කරනවා, මගේ මේ නුපුහුණු හිතක් හින්දා තමයි මෙච්චර මේ හිතවිලි නැගින්. නුපුහුණු හිතක් හින්දා තමයි මම මේ පුහුණු හිතක් හදාගත්තාම මේ හිතවිලි එන එකක් නෑ කියලා කල්පනා කළා. මම හිත හදාගත්තා කියලා කෙනෙක් කියනවා. මං එයාට කිව්වා නෑ, එහෙම නෙමෙයි. පුහුණු හිතක ස්වභාවය තමයි ওই හිතවිලි ආවට පසුතැවෙන්නේ නෑ. එච්චරයි වෙන වෙනස. හිතවිලි නොයනවා නෙමෙයි, හිතවිලි ආවට පසුතැවෙන්නේ නැති ස්වභාවයක් ඒ හිත තුළ තියෙනවා. දැන් ඔය හිතන්නේ පුහුණු කරාම නැති වෙයි කියලානේ. ඒ පසුතැවීමනේ. නෑ, එහෙම එකක් නෑ. ඒ වෙනුවට හිතවිලි ආවට හිත පසුතැවෙන්නේ නෑ, සැලෙන්නේ නෑ. නැවත නැවත වර්තමාන මොහොතේ අර පුහුණුව කරගෙන යන්න පුළුවන් විශ්වාසයක් ඒ හිතේ තියෙනවා. අන්න ඒක තමයි වෙන වෙනස. ඊට පස්සේ දෙවනුව තව කෙනෙක් කියනවා, මම මේ සිහියෙන් කටයුතු කරා. මම මේ විදිහට දානෙ බෙදාගත්ත ඒ වැඩ කටයුතු ඔක්කොම සිහියෙන් කරා. හැබැයි කොච්චර සිහියෙන් වැඩ කරත් මට අර වතුර වීදුරක් අමතකයෙන් අරගෙන ඉන්න අමතක වුණා. වාඩි වෙලා ඔක්කොම හවර කරාට පස්සේ තමයි වතුර වීදුරව මතක් වුණේ කියලා ඒකත් අන්න එහෙම වார்த்தාවකුත් තිබුණා. ඒකද ඒකත් හිතනවා මේ සිහියෙන් වැඩ කරාම වැරදි වෙන්න බෑ කියලා. වැරදි වෙන්න බෑ කියලා. එහෙම අදහසක් ගොඩ දෙනෙක් තුල තියෙනවා. ගෙවල් දොරවල් වල කට්ටියත් ඔන්න චෝදනා කරන්න පටන් ගන්නවා. අයියෝ, භවනා කරන කෙනෙක් බලන්න ඔයාගේ හැසිරීම. භවනා කරන කෙනෙක් මෙහෙම වැරදි වෙන්න පුළුවන්ද? මෙච්චර කල් එහෙම චෝදනාවක් තියුන්නේ නැහැ. අර භවනා කරන්න ගිහාම, සිහිය පුරුදු කරන්න ගිහාම ඔන්න චෝදනා කරනවා, වරදින්න බෑ. මේ ගෙවල් වල භවනාවක් තියා මොකක්වත් දන්නේ නැති මිනිස්සු තමයි මේ චෝදනා කරන්නේ. ඒ විදිහට ප්‍රකාශ කරන්නේ. ඉතින් ඔන්න ඔය විදිහේ ස්වභාවයක් නිකන් සමාජය තුලත් අපි තුලත් තියෙනවා. වරදින්න බෑ කියලා. නෑ, එහෙම එකක් නෑ. ඒ වෙනුවට බත් එක බෙදා ගන්නවා. අතුරක ඉදිරු ආමතක වෙලා ඇවිල්ලා වාඩි වෙනවා. ඔච්චර සිහියෙන් වැඩ කරත්. ඒක තමයි. හැබැයි ඒකට පසුතැවෙන්නේ නැත්තම් ඒක නිකන් මහා නිකන් මේ මුරුක ගතියක් වගේ කියලා කෙනෙක් හිතෙන්න පුළුවන්. මේ වැරදිනවා වැරදිනවා මේ මනුස්සයාගේ නෑ කිසි පසුතැවීමක්. අඩුපාඩු සිද්ධ වෙනවා මේ මනුස්සයාගේ නෑ කිසි පසුතැවීමක්. හිතෙන්න පුළුවන් එක්කෝ මරිකමක්, මෝඩකමක්, නොදැනීමක් නිසා. එහෙම නැත්තම් මුරුක ගතියක්, කිසිම හැඟීමක් දැනීමක් නැති නිසා කියලා හිතෙන්න පුළුවන්. නෑ, ඇතර මේ ප්‍රතිපදායේදී වෙන්නේ මොකද්ද? අන්න අර වරදින බව නම් හැබෑව. වැරදුනාට ඒකට ඒක වරද වරද විදියට දැකලා ඉදිරියට යනවා මිසක් එතනින් එහාට පසුතැවීමක්, ලොකුවට දැඟලීමක් අවශ්‍ය නැහැ. දැන් ඔය බණ කියන්න ගියාමත් ඕකම වෙනවා. සමහර වෙලාවට ඔය කට්ටියක් අලුත් පිරිසක් අහම සෝලි, මයින්ඩ්ෆුලි, සයිලන්ට්ලි කියලා සිහිය ගැන ඔක්කොම කියලා දීලා අනේ නැගිටලා එනකොට අර මේ සුඩ තියෙන මොකක් හරි එකක් පෙරලෙනවා. ඉතින් කට්ටිය කතා කරනවා ආමඳුරෝ ස්ලෝලි, මයින්ඩ්ෆුලි, සයිලන්ට්ලි සිහිය ගැන කියලා දීලා අන්න අරක පෙරලගෙන ගියා. ඒක තමයි කමටහන සුද්ධ වුණා හරියටම. හරි, අඩුපාඩුවක් නොවෙන්න විදිහක් නැහැ. අඩුපාඩු වෙන්න පුළුවන්. අඩුපාඩු වුණාට පසුතැවෙන්නේ නැත්තම් අඩුපාඩු අඩුපාඩු විදිහට දැනගෙන කරගෙන යනවා. ඒක තමයි ක්‍රමවේදය. එතකොට මේ පසුතැවීම් වගේ ඒවා, මේ සිතිවිලි යහම ඒකට දුක් ගැනීම වගේ ඒවා, මෙන්න මේ වගේ ඒවා තමයි පුහුණු හිතක, භාවිත හිතක නැති වෙලා යන්නේ. සිතිවිලි එනවා, හැබැයි හිතේ ඒ ගැන පසුතැවීමක් වෙහෙසක් නැහැ. අර විදිහට වරදිනවා, වැරදුනාට ඒ එතන ඉඳලා ඉස්සරහට කරගෙන යන්න පුළුවන්. වැරදුනා කියලා දුක් අරගෙන පසුතැවිගෙන මාස ගණන්, අවුරුදු ගණන් දුක් වෙන ගත කරන්න හේතුවක් නැහැ. ඔන්න ඔය විදිහේ ස්වභාවයක් අන්න මේ වැඩි වැඩියෙන් වර්තමාන මොහොතට හිත එනකොට කෙනෙක් තුළ දකින්න පුළුවන්. ඒ තැනැත්තා අර පරණ පුරුදු ක්‍රියාවලියෙම ඉන්නවා. පරණ පුරුදු ජීවිතයේම ගෙවනවා. පරණ පුරුදු පුද්ගලයෝ එකම ගනුදෙනු කරනවා. හැබැයි ඒ දැනත්ත තුළ ඇතුළත අර විදිහේ පරිවර්තනයක් සිද්ධ වෙලා. ඇතුළත අර විදිහේ පරිවර්තනයක් සිද්ධ වෙලා එයා ඉස්සර තරම් දුක්ගන්න ස්වභාවයක් එයා ළඟ නැහැ. ඉස්සර තරම් පසුතැවෙන ස්වභාවයක් එයා ළඟ නැහැ. ඉස්සර තරම් දැඩි, අර කියන්නේ නිකන් දැඩි බවක්, නම්‍යශීලී නැති ගතියක් එයා තුළ නැහැ. ඒ වෙනුවට අන්න වැරදි වෙනවා, පසුතැවෙන්නේ නැහැ. දේවල් සිද්ධ වෙනවා, දුක් ගන්නෙ නැහැ. අර විදියට තමන් ඉන්න තැනට අනුව හැඩේ වෙනස් කරගන්නත් මේ තැනැත්තා විවෘතයි. අන්න ඒ විදිහේ විවෘත භාවයකින් නැවත නැවත මේ පුද්ගලයා කටයුතු කරනවා. මේ විදිහේ බුදුරජාණන් වහන්සේගේ මේ පුහුණුව, ප්‍රතිපදාව තමන් තුළ ක්‍රියාවත් කරනවා. ඒ ක්‍රියාවත් කරන්න කරන්න අන්න නියම සැනසීමක්, විවේකයක් මේ තැනැත්තට අත්දකින්න පුළුවන්. මෙන්න මේ ලෝකයේ මේ ප්‍රශ්න අතරේ, මේ වෙහෙස පීඩා අතරේ, මේ නානා ප්‍රකාර පුද්ගලය අතරේ අපිට මීට වැඩිය සැනසීමකින්, විවේකිකින් ජීවත් වෙන්න පුළුවන්. මේ මරුවාගේ වසඟයට නොයා ඉන්න පුළුවන්. මේ දුක උදුරලා දාන්න පුළුවන්, අඩු කරන්න පුළුවන්. අන්නේ හැකියාව, අන්නේ විශ්වාසේ තමයි බුදුරජාණන් වහන්සේ මේ අවස්ථාවේදී ලබා දෙන්නේ. ඉතින් අර අර අමුතු අවස්ථාවක මේ කියන්නේ. අර මලගෙදරක ගිහිල්ලා ආපු පිරිසකට මේ බණේ කියන්නේ. ඒකත් නිකන් ඒ පිරිස අහලා කියනවත් නෙමෙයි, බුදුරජාණන් වහන්සේ නිකන් තමුන්ගේ හිතට ආපු හිතවිල්ලක් වගේ ප්‍රකාශ කරනවා. අර විදිහට උදානයක් වගේ ප්‍රකාශ කරනවා. එහෙම ප්‍රකාශ කළ කියන්නේ මොකද්ද? ඕගොල්ලෝ ඉන්නේ ඔය වගේ තත්ත්වයක, මේ දෙවිවරු මිනිස්සුයෝ ඉන්නේ ඔය වගේ තත්ත්වයක. හැබැයි ඊට විදිහ වෙනස් විදියක ස්වභාවයක්, ඊට විදිහ වෙනස් විදියක සැනසීමක් අපි තුල හදාගන්න පුළුවන් කියන විශ්වාසේ භාග්‍යතුන් වහන්සේ අපිට ලබා දෙනවා. ඉතින් අපිත් කල්පනා කරමු, හිතමු අද දවසේ මේ කෙටි ධර්ම දේශනාව අපේ ජීවිතවලත් මෙන්න මේ වගේ වෙනසකට, පරිවර්තනයකට හේතු වේවා, උපකාර වේවා කියලා.
සාදු සාදු සාදු. මටත් කලින් සිද්ධියක් මතක් වුණා ස්වාමීන් වහන්ස, මේ ගමන නිසරවණේට ආපෙලේ සිල් සමාදන් වෙනව ස්වාමීන් වහන්සේගේ කුටි ඉස්සරහට. එළ මාත් චුට්ටක් කාලයක් බලාගෙන හිටියා, නමුත් කඩාගෙන විදගෙන ආවේ නෑ. හොඳ වෙලාවට කුටි කන්න වෙනවා.
නදීපේදී අපි පොඩි ලාවන්ස් එකක් දීලා තියෙනවා නේ, ඒකෙන් අවුදන්න දෙයි ඈ. ඔය අමුතු අමුතු ලයින් වලට එන්නේ. ඉතින් එලාට පොඩ්ඩක් ඉතින් අර ආකාරයේ දෙක එකකින් අයින්න ඕනේ, දෙකක් එන්නාම හරි වෙනවා.
බොහොමත් පින් ස්වාමීන් වහන්සේ අද දිනේ ධර්ම අප මෙනුවෙන් බොහොමත් අනුකම්පාවෙන් වටිනා ධර්ම දේශනාවක් ඉදිරිපත් කරා. සහභාගී වූ අයගේ පහසුව තගා සුළු සාරාංශගත කිරීමක් කරනවා අද දිනේ ධර්ම දේශනාව. අද ධර්ම දේශනාවට පාදක වුණේ බුදුන් වහන්සේගේ කාලයේ යම් උපාසකයෙක් මේ තෙත ඇඳුම් සහිතව, තෙත හිස්සකෙත් සහිතව බුදුන් වහන්සේ බැහැදැකීමට ආවා. ඉතින් ඒ ආපුලේ බුදුන් වහන්සේ අහනවා, ඇයි මෙහෙම වාසය කරන්න කියලා, හේතුව මොකද්ද කියලා. එතකොටම ඒ උපාසකතෙම කියනවා, තමන්ගේ එකම ප්‍රිය වූ එකම පුතා මිය ගියා, ඒ වෙනුවෙන් මෙහෙම කාලය ගත කරනවා කියලා. බුදුන් වහන්සේ එහිදී උදාන වාක්‍යයක් වශයෙන් දේශනා කළ ගාථාව තමයි අද දිනේ ධර්ම දේශනාවට පාදක වුණේ. එහිදී බුදුන් වහන්සේ කියනවා, මේ දෙවියෝ මිනිස්සු මේ ප්‍රිය පස්සේ හඹා ගිහිල්ලා ප්‍රිය උපදවන දේවල් ළඟා කරගන්න උත්සාහ කරලා මාර්යාගේ වසඟයට වැටෙනවා. නමුත් අප්‍රමාදීව ප්‍රිය රූපයන්ගෙන් මිදෙන්න උත්සාහ කරන පුද්ගලයා මරු වසඟයෙන් ඈත් වෙනවා කියලා. ඉතින් මොකද්ද මේ අපි ඇති කරගන්න ඕන වෙනස කියන දේ, එහෙම ප්‍රියයන්ගෙන් ඈත්වීම කොහොමද කරන්නේ, අප්‍රමාදීව කටයුතු කරන්නේ කොහොමද කියන කාරණාව ස්වාමීන් වහන්සේ අපිට සඳහන් කළා. ඒ සඳහා ක්‍රමානුකූලව පුහුණුවක් සුළුවෙන් පටන් ගන්න පුළුවන්. මේ පුහුණුව තුළින් දුක වෙහෙස නැති කරගන්න කරන උත්සාහයක්. එය තුළින් දීර්ඝකාලීනව මේක ඉතින් එකපාර්ත කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. වර්තමාන මොහොතට කියන දෙයට අපි සිහිය පිහිටුවලා පුහුණුව නොකඩවා කරගෙන ගිහිල්ලා මේ ඒ තුලින් ඇතිවෙන ඒ තුලින් දුර වෙන දුක වෙහෙස දැවී යන తত্ত্বය අපිට අප තුලින්ම දැක ගන්න පුළුවන් වෙනවා. ඒක තමයි අද ධර්ම දේශනාවට පාදක වුණේ. ධර්ම දේශනාව නැවතත් YouTube channel එක, නිස්සරණමණේ website එක, ඊට අමතරව mixlr මාර්ගයෙන් සවන් දෙන්න පුළුවන්. ඉත සියලු දෙනාගෙම ඉල්ලා සිටිනවා නැවතත් මේ ධර්ම දේශනාවට සවන් දෙන්න කියලා. ඊළඟට තිබෙන්නේ අප මේ පුහුණුව ස්වාමීන් වහන්සේ සදාන් කර පරිදි කොහොමද අපි මේ මොහ පුහුණුවකට බැසගන්නේ කියන කාරණාව සම්බන්ධයෙන් අත් පත්‍රිකාවක් ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ අනුග්‍රහයෙන් නිර්මාණය කළ තිබෙනවා. එම අත් පත්‍රිකාව මං සියලු දෙනා සමග ෂෙයා කරගන්නම්. දැන් මෙම පුහුණුව කිරීමට බලාපොරොත්තු වෙන ආධුනිකයෙක් සඳහා සතිමත් ඇවිදීම සහ සතිමත් ඉඳ ගැනීම කියන මාතෘකා දෙක යටතේ වීඩියෝ පිට දෙකක් නිර්මාණය කරලා තිබෙනවා. පුහුණුවට කැමති අය මෙම වීඩියෝ පිට දෙක නරඹලා මන අදහසක් ඇති කරගත යුතුයි. මූලිකවම සතිමත් ඇවිදීම කියන්නේ කොහොමද, සතිය පිහිටුවන්නේ කොහොමද, ඊළඟට සතිමත් ඉඳ ගැනීම කියන්නේ මොකද්ද, කොහෙද සතිය පිහිටුවන්නේ කියන කාරණා මැනවින් මෙම වීඩියෝ පිට දෙකේ සඳහන් කරලා තිබෙනවා. වීඩියෝ පිට දෙක නරඹලා ඒ පිළිබඳව හොඳ අදහසක් ඇති කරගෙන වඩා වැදගත් වෙන්නේ තමන්ගේ පුහුණුව. එම පුහුණුව පටන් ගැනීමට ඉතාම සුළු කාලයක් තුල දිනයේ වෙන් කරගත්තු කාලයක් යොදාගෙන පටන් ගන්න පුළුවන්. උදෑසන අවදි වීමෙන් පසු හෝ රාත්‍රී නිින්ද යාමට පසු ආරම්භයේදී මේක සිද්ධ කරන්න පුළුවන්. මූලිකව විනාඩි 5ක් ලෙස පටන් ගත්තු මෙම පුහුණුව සතියක් පමණ කාලයක් තුල පෑය දෙකක් පමණ සම්පූර්ණ ලෙස කරන්න පුළුවන්. විනාඩි 5 දික් කරන්න පුළුවන් විනාඩි 10 15 මේ ආකාරයට සතියක් පමණ කාලයක් මේක පුහුණුව කරගෙන යන්න පුළුවන්. ආරම්භයේදී සතිමත් ඇවිදීම පටන් ගන්න කියලා උපදෙස් දෙන්නේ, මොකද එය තමන්ගේ පස්ව සිද්ධ කරන්න යන සතිමත් හිඳ ගැනීමට මන පිටුවහලක් වෙනවා. කොහොමද ඉතින් මේ සතිමත් ඇවිදීම සිද්ධ කරන්නේ? මූලිකවම තමන්ගේ පාදයට විලුඹට සිහිය යොදවලා පියවර කීපයක් ශරීරයට සිත සිහිය පිහිටුවලා පියවර කොපමණ ප්‍රමාණයක් තමන්ට සිහියෙන් යන්න පුළුවන්ද කියලා බලන්න. ඊළඟට සතිමත් හිඳ ගැනීම සම්බන්ධයෙන් මොක මූලික අරමුණ වුණේ මොකද්ද? ආනාපාන සතියද, උදරේ පිම්බීම හැකිලීමද කියන කාරණාව මනවින් සිහියේ තබාගෙන තමන්ගේ පුහුණුව පටන් ගන්න පුළුවන්. ඉන්පසු තමන්ගේ අත්දැකීම් අප වෙත ලියා එවන්න පුළුවන්. ඒ අත්දැකීම් ලියන විටත් තමන් මූලිකව සතිය පිහිටුවේ මොකද්ද ඇවිදීමේදී පාදේ විලුඹේ ස්පර්ශයට, එහෙම නැත්නම් හිඳ ගැනීමේදී පිම්බීමට හැකිලීමට, එහෙම නැත්නම් ආනාපාන සතියට මේ මූලික කාරණය සඳහන් කරලා කොපමණ කාලයක් සතිමත් ඇවිදින්න පුළුවන් වුණාද, පීවර කීපයක් සිහිය පිහිටුවන්න පුළුවන් වුණාද, ආනාපානේදී රැලි කීපයක් ඊළඟට පිම්බි හැපිලි කීපයක් සතිය පිහිටවන්න පුළුවන් වුණාද කියන කාරණා අවිතා වැදගත්. ඒ සඳහන් කරලා ඉන්පසු සිත පිට ගියා නම් කොහොමද ඒක දැනගත්තේ, නැවතත් මූලික අරමුණට සිහිය පිහිටුවා නම් ඒක කොහොමද දැනගත්තේ කියන කාරණා ඇතුළත් කරන්න පුළුවන්. ඊට අමතරව තමන්ට කේන්තියක් ගියා නම් ඊළඟට වෙහෙසක් එහෙමත් නැත්නම් සැනසීමක් වෙන කාරණා මේවත් ඇති වෙන්න පුළුවන්, ඒවත් තම වார்த்தාවට ඇතුළත් කරන්න. එදිනදා ජීවිතයේදී කොහොමද සමන් සතිය පිහිටෙව්වේ, කොහොමද සතිය ප්‍රයෝජනවත් උනේ කියන කාරණාත් වார்த்தාවට ඇතුළත් කරලා වார்த்தාවේ වන්න පුළුවන් අපිට Google Form එක, එහෙම නැත්නම් email address එකක් මෙහි සදාන් කරලා තිබෙනවා. සෑම ඉරිදා දිනකම වැඩසටහන පැවැත්වෙනවා. එම වැඩසටහන අතරතුර අප මෙම වார்த்தා ඉදිරිපත් කරනවා. ඊට අමතරව තමුන්ගේ පුහුණුව සම්බන්ධයෙන් යම් ගැටලුවක් තිබෙනවා නම් වාචිකව එම ගැටලුව ගෞරවනීය ස්වාමීන් වහන්සේලාට ඉදිරිපත් කරලා උපදෙස් ලබා ගැනීමට පුළුවන්. සියලු දෙනාගේම ඉල්ලා සිටින්නේ තමන්ගේ ගැටලු තිබෙනවා නම් මේම කාලය ප්‍රයෝජනට ගන්න, ස්වාමීන් වහන්සේලාව සම්බන්ධ කරගන්න ඉතා පහසුයි. ස්වාමීන් වහන්සේලාත් අපට අනුග්‍රහය දක්වන්නේ තවත් වැඩ කටයුතු රාශියක් තියද්දී. ඒ නිසා මෙම කාලය මනාව ප්‍රයෝජනට ගන්න කියලා ඉල්ලා සිටිනවා. වැඩසටහන ශ්‍රී ලංකා වේලාවෙන් උදෑසන 7 සිට 8:30 දක්වාත්, මෙල්බර්න් වේලාවෙන් 11:30 සිට 1 දක්වාත්, නව සීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. Zoom meeting link එක රැස්වීම අංකය සහ මුරපදයක් මෙහි සඳහන් වෙලා තිබෙනවා. වැඩසටහන අතරතුර මම මේව පත්‍රිකා දෙක ෂෙයා කරගන්නම්. මීළඟට තිබෙන්නේ අප වෙත ලැබී තිබෙන වාර්තා ඉදිරිපත් කිරීමටයි. ඒ සඳහා බන්දුල සොයිසා මහතාටම ආරාධනා කරනවා අද දිනේ අප වෙත ලැබී ඇති වාර්තා ඉදිරිපත් කරන ලෙස. මම හිතන්නේ නිස්සරණ වනය කියලා සම්බන්ධලා සිටිනවා අපේ ධම්මගුප්ත ස්වාමීන් වහන්සේ කියලා මම අනුමාන කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේවත් වැඩසටහනට ගෞරවයෙන් පිළිගන්නවා.
ජය තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. බන්දුල මාමා ඔබට අවස්ථාව.
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ ප්‍රථමයෙන් පාද නමස්කාර කොට ධර්ම සාකච්ඡාවට පිළිගන්නවා. ස්වාමීන් වහන්ස, අද දින එක වර්තාවක් ලැබිලා තියෙනවා. ඒ වර්තාව කියවීමට අවසර.
දැයි
ගරුතර ස්වාමින් වහන්සේ,
ප්‍රශ්නයක් තියෙනවා. මේ යුපිලින් වැඩ කරන්නේ සමහරට එකපාරට පවය අයිද කියලා කියන්න බෑ. බලමු අපි එතකන් වැඩ කරමු.
එහෙමයි ස්වාමීන් වහන්සේ. ඔව්, අපි ඒ ගැන දැනුවත් වීමු. ගරුතර ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. අද දවසේ සක්මන් භාවනාව විනාඩි 45ක් පමණ සක්මනේ යෙදුණෙමි. මුල් පියවර කීපේ සිටගෙන සිටින බව අද්දුටුවේය. ශරීරයේ කෙලින් තියාගෙන සිටින බව අද්දුටුවේය. පසුව ඇවිදින බව හඳුනාගත්තේ කකුල් දෙක ක්‍රියාත්මක වන බවට සහ මස් පිඩි සියුම් වෙන අන්දම බලා සිටියේය. විනාඩි 10කට පමණ පසුව පතුලේ ස්පර්ශයට සිත යොමු කර ගත්තෙමි. ඇඟිලි දුටුවලට සියුම් වශයෙන්ද, විලුඹ ප්‍රදේශයට රළු වශයෙන්ද, මහපට ඇඟිල්ලට තරමක් රළු වශයෙන්ද වැල්ල සමග පතුල්වල ස්පර්ශය අද්දුටුවේය. ටික වේලාවක් එනම් විනාඩි 30ක් පමණ වන විට සක්මනේ කෙරවල දෙක හැරෙන බවට නොදනිමි. බොහෝ වේලාවක් පතුල්වලට දැන්න සීතල ගතිය, සියුම් ගතිය සහ තද ගතිය බලමින් සිටිය හැක. සක්මන යන අතරතුර සමහර වේලාවට පතුල වැල්ලට වැඩිවර තෙරපි ගොස් ශරීරයේ අසම බර වෙන බවක් අද්දුටුවේය. එවිට ආයාසයක් දරා නැවත ශරීරයේ කෙලින් තියා ගැනීමට උත්සාහ කරනු අද්දුටුවේය. පරයන්ක භාවනාව. සක්මන් භාවනයෙන් පසු පරයන්ක භාවනාවට වාඩි විය. හුස්ම රැල්ල අවධානය යොමු වූයේ හුස්ම රැල්ල දෙස බලා සිටින විට බාහිර ශබ්දවලට සිත යන බවට දැනුනේ. සිත අතීතයට සහ අනාගතයට යන බවට අද්දුටුවේය. විනාඩි 15ක් පමණ වන විට සිත බොහොම සැහැල්ලු වී කිසිවක් නොදනී යන බවක් අද්දුටුවේ. හුස්ම ගන්නා බවක්ද නොදනී. සිත පුදුමාකාර විදියකට සැහැල්ලු වී පුදුම සැනසීමක් අද්දුටුවේ. විනාඩි 5කට පවන පසුව නැවත හුස්ම ගන්නා බවට දැනුනේය. ඊට පසුව පර්යංකය අවසන් විය. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයම ලැබේවා, දීර්ඝායස ලැබේවා. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. වාර්තාවේ අවසන් ස්වාමීන් වහන්සේ.
හොඳයි, මේකෙදි ලොකුවට වාස්තවල ඇති වෙනවා සක්මන ගැන. මුලින් අපි සක්මන ගැන බැලුවොත් සක්මනේදී මුලින් පටන් ගත්ත විදිය ලස්සන්ට පැහැදිලි කරලා තියෙනවා. මුලින් ආරම්භ කරපු හැටි මොනවද බැලුවේ, ඊට පස්සේ සක්මන් කරද්දී යටිපතුලට දැනෙන විදිය, ඊට පස්සේ අතර අර එක තැනක කියනෝනේ මේ හැරෙන තැන් දැනුන්නේ නැහැ, ඒ වුණාට ඇවිදිනකොට යටිපතුලට හොඳට දැනුණා කියලා. එතකොට එහෙම නොදැනෙන තැනක් අඳුරගත්තනම් ඊට පස්සේ සක්මන් කරනකොට අන්න හැරෙන්න කිට්ටු වෙනකොට සිහිය පොඩ්ඩක් වැඩි කරලා බලන්න. හැරෙන ක්‍රියාවලියත් කොයි වගේද කියලා. මේක හැරෙන ක්‍රියාවලිය බලන එක නෙවෙයි තියෙන්නේ, බලන්නත් ඒ වෙලාවේදී සිහිය තියෙන විදිය කොහොමද බලන්න. ඒ වෙලාවේ දන්නවනම් මගේ සිහිය මෙන්න මේ වගේ අවස්ථාවට එනකොට සිහිය කැඩෙනවා කියලා. ඒ කිට්ටු වෙනකොට අපි ඒකට තව ලෑස්ති වෙලා යනවා. මෙන්න මේක මේ හැරෙන දැන බලන එක නෙවෙයි ඇත්තටම අපිට උවමනාව තියෙන්නේ. මම දන්නවනම් මගේ මෙන්න මේ වගේ තත්ත්වයට එනකොට මගේ සිහිය දුර්වල වෙනවා. ඒක අඳුරගත්තනම් අන්න ඒ තැන්වලදී සිහිය වැඩිපුර එතෙන්ට යොදන එක තමයි හොඳම වැඩේ තියෙන්නේ. ඉතින් මේක සක්මනේදී මෙන්න මේ විදිය වගේම අපිට එදිනෙදා ජීවිතයේදීත් බලමු. සමහරලාට එකපාරටම දැන් කොච්චර සක්මන් කරත්, කොච්චර පරියංග කරත්, පැය ගණන් භාවනා කරත් සමහරලාට අපි දන්නේ නැතුව සිහිය කැඩෙන තැන් තියෙනවනේ. කවුරු හරි එක කතා කරනකොට එහෙම නැත්නම් YouTube එකේ හරි මොන හරි බලන වෙලාවල් තියෙනවනේ ගොඩක් අය. එහෙම නැත්නම් Facebook එහෙම යන වෙලාවල්, TV එකේ මොකක් හරි හම් බලන වෙලාවල් තියෙනවනේ. ඒ ඔය වගේ වෙලාවදී මුලින් දන්නවා අපි මෙහෙම මේක බල බල හිටියාම ටික දවස් වෙලාවක් යනකොට දන්නේම නැතුව මගේ කන්ට්‍රෝල් එක මට නැතුව යනවා කියලා. අන්න එහෙම අඳුරගත්තනම් මෙන්න මේ වගේ වෙලාවදී මගේ සිහිය මට පාලනය කරගන්න බැරි තත්ත්වයට එනවා කියලා. ඒ අඳුරගත්ත තැනට යද්දිම අපි වැඩි වෙලා වැඩියෙන් සිහිය පාවිච්චි කරලා ගියා නම් වැඩි දුරක් යන්නේ ඉස්සෙල්ලා අපේ හිතම මතක් කරලා දෙනවා. ඒතර මේ සක්මනේදී අපි අඳුරගන්නේ මේ හැරෙන තැනදී මෙහෙම මගේ සිහිය අඩු වෙනවා කියලා අඳුරගත්තා නම් එතෙන්ට කිට්ටු වෙනකොටම අපි සිහිය වැඩිපුර දාලා ඒක වැඩියෙන් කරගන්න පුළුවන්. ඒකෙන් ගත්තු කියන්නේ අත්දැකීම අපිට ප්‍රයෝජනෙට ගන්න පුළුවන් එදිනෙදා ජීවිතේට. එදිනෙදා ජීවිතේදිත් මට මේ වගේ සිහිය නැතුව සමහරට ආසාවල් පස්සේ යන සමහර තරහවල් පස්සේ යන අවස්ථාවල් එනවනම් අන්න ඒ අවස්ථාවල් අඳුරගෙන ඒකට කිට්ටු වෙනකොටම සිහිය ටිකක් වැඩිපුර දැම්මනම් ඒක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඉතින් මේක අඳුරගන්න එක සක්මනේදී අඳුරගත්ත එක එදිනෙදා ජීවිතයට පාවිච්චි කරන එක තමයි හොඳම වැඩේ තියෙන්නේ. ඒක සක්මනටත් වැඩි වටිනාකමක් වෙනවා. ඒකෙන් ගත්ත ප්‍රයෝජනය අපිට එදිනෙදා ජීවිතයටත් එනවා. ඒ වගේම පරයන්කේදීත් කියලා තියෙනවා, වැඩි විස්තර බලලා තියෙනවා. හැබැයි පරයන්කේ ගැන ඇත්තට ලොකුවට විස්තර කියන්නේ නැහැ. ටික වෙලාවක් යනකොට දැනෙන ගතිය ටිකට අඩු වෙලා ගිහිල්ලා නොදැනෙන තැනකට ගිහිල්ලා විනාඩි 5කින් විතර ආයෙත් දැනෙන්න ගත්තා කියලා කියනවනේ. ඒ විනාඩි 5 කියනක කොහොමද දැනුනේ කියලා නිකමට හරි කියන්න පුළුවන්ද මේ රිපෝට් එක ලියපු කෙනා ඉන්නවනะ. කොහොමද දැනුනේ විනාඩි 5ක්ම ඉඳලාද දැනුනේ? එහෙම නැත්තම් නැගිට්ටට පස්සේද විනාඩි 5ක් හිටපු බව දැනගත්තේ? ඒ විස්තර කියන්න පුළුවන්ද?
ස්වාමීන් වහන්සේ දන්නේ නැහැ, මම වර්තාව ලියලා නැහැ. ඔව් දැන් ඔබට අවස්ථාවක් තියෙනවා මේ අත ඔසවා දැනුම් දෙන්න. එතකොට කතා කිරීමට අවස්ථාවක් ලබා දෙන්න පුළුවන්.
කැමති නැහැ වගේ කියන්නේ නේද?
දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ, වර්තාව මට එපෙකේ නමක් තිබුණේ නැහැ කවුද කියලා. මට ඒක
හරි අපිට ගන්න ඕනේ. ඕකෙන් දව නොදැනෙන තැන ඉන්න ඕනේ. නොදැනෙන තැන ඉඳලා ආයෙසරයක් දැනෙන තැනට එනකොට අපේ හිතෙන්නේ මවා ගන්න විනාඩි 5ක්ම හැම හිටියද 10ක් හිටියද? දැන් පරයන්කයට ඉඳගත්තු වෙලාවයි ඊළඟට දැනෙන තැන ඉන්නකොට අපිට සාමාන්‍යයෙන් දැනෙන මෙන්න මෙච්චර වගේ වෙලාවක් ගිහිල්ලා කියලා නිකමට අපිට දැනෙන්න පුළුවන්. හැබැයි නොදැනෙන තත්ත්වයට ආවට පස්සේ කොච්චර වෙලාවක් හිටියද නැද්ද කියලා අපිට හිතා ගන්න අමාරුයි නේ. ඒතකොට අපි දැනෙන තැන යම් කිසි කාලයක් ඉඳලා පරයන්කයට ඉඳගත්තු වෙලාවයි නැගිටපු වෙලාවයි අතර කාලය අරගෙන දැනෙන හරි අපි මෙච්චර වගේ වෙලාවක් හිටියා කියලා ගෙස් කරලා ඊට පස්සේ ඒකට අනුව අපි හිතනවා නොදැනෙන තැන මෙච්චර වගේ වෙලාවක් හිටියා කියලා. සාමාන්‍යයෙන් නොදැනෙන තැනකට ආවනම් ඕක තමයි වෙන්නේ. අපි කියමු අපි 10ට නිදාගත්තා නම් උදේ 4ට එලාම් එක තියලා නැගිට්ටාම අපි හිතනවා මෙන්න මෙච්චර බෑ ගානක් අපි නිදාගෙන කියලා. එනට ඒ කාලය අතරද අපි දන්නවද මෙච්චර මෙන්න දැන් මෙච්චර වෙලාවක් මම නිදාගෙන තියෙනවා මෙච්චර වෙලාවකින් කියලා? එහෙම එකක් දන්නේ නැහැ නේද? නොදැනෙන තැන ඉන්නකොට අපිට කාලය කියන එකක් දැනෙන්නේ නැහැ. මේ දැනෙන තැන තමයි කාලය කියන එකක් තියෙන්නේ. ඒත් ඔය වගේ දේවල් දැන් මේ පරයන්කයක් කරලා සක්මනක් කරලා ඔය වගේ දේවල් අපිට ආවහම මේකෙත් මොකක්ද මේ ලෝකය කියලා අපි අල්ලගත්තු එකේ ඔය වගේ දේවලුත් තියෙනවා නේද කියලා නිකන් හිතලා බලන්න. මේක පරයන්කේදී මේ මම හිත හිත මඤ්ඤණා කරන්න කියනව නෙවෙයි. අපි මේ අල්ලගත්තු ලෝකේ මේ කාලය කියන්නේ අපි නිකන් සම්මත කළ හිතර දැනෙන දෙයක් විතරයි. අපි කියන්නේ කාලය කියන එකක් අනිවාර්යයෙන්ම තියෙනවා, දිගපළල එකක් තියෙනවා කියන ලෝකයක් නේ අපි හදාගෙන තියෙන්නේ නේද? ඕස්ට්‍රේලියාවෙන්ද ලංකාවට මෙන්න මෙච්චර දුරයි කියලානේ අපි කියන්නේ නේද? දැන් අපි ගත්ත අපි ගදාගත්තු උපකරණ වලට අනුව එහෙම හදාගත්තු දේවල් නෑ නේද? මේ වැඩසටහන මෙච්චර කාලයක් කරගෙන ගියා කියලා අපි මෙච්චර විනාඩි කාලයක් තියෙන මම දැන් 9ට ඉවර කරන්න ඕන කියලා කතා කරනවානේ. දැන් ඇත්තටම අපි සම්මුතියද ඇත්තටම අපි අපේ හිතට දැනෙන ඒවත් එක්කද හදාගෙන තියෙන්නේ කියලා? එහෙම නැත්නම් මේ ඇත්තටම තියෙන දේවල්ද කියලා නිකන් පොඩ්ඩක් හිතලා බලන්න. දැන් හිතන්න කියන්නේ මේ නිකන් පිස්සු යටන නේ, මේක බොරුයි කියලා මේ පිස්සු නටන්නේ නෙවෙයි. මේ ලෝකයට තියෙන ආසාව පොඩ්ඩක් හරි මේ හරහා අඩු කරගන්න. මම යාට තියෙන ආසාව අඩු කරගන්න තමයි මේ ගැන හිතන්න ඕනේ. දැන් මේක ඇත්තයි හොඳයි කියලා හිතන තරමටනේ මේකට ආස කරන්නේ අපි. ඉතින් මේක බොරුවක් නම් වංචාවක් නම් මවාගත්තු එකක් නම් මේකට තියෙන ආසාව ටිකක් හරි අඩු වෙනවා. ඔන්න කාලය ගැන දැනෙන එක හරහා අපිට පොඩ්ඩක් ඒ ලෝකය ගැන තියෙන ආසාවට පොඩ්ඩක් තට්ටු කරන්න පුළුවන්. ඉතින් මේ වார்த்தාව කියන මේ වார்த்தාව ලියපු කෙනාට විතරක් නෙවෙයි හැමෝටම තමයි මේක වැදගත් වෙන්නේ. බලන්න මේ ලෝකේ අපි හිතාගෙන ඉන්න තරමටම ඇත්තක්ද කියන එක ගැන පොඩ්ඩක් කල්පනා කරලත් බලන්න කියන. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්ස. දැන් අද ලැබිලා තියෙන වාර්තා එපමණයි. වහන්සේගේ අවසර පරිදි සභාවට ප්‍රශ්න ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබා දෙන්න පුළුවන්.
හොඳයි.
දැන් ඔබට සූම් මත ඔසවා සංඥා කරාම අවස්ථාව ලබා දෙන්න පුළුවන් කරුණාවී ස්වාමීන් වහන්සේට ප්‍රශ්න ඉදිරිපත් කිරීමට. ස්වාමීන් වහන්ස, මේ කෙනෙක් අත ඔසවන කම් පොඩ්ඩක් වචනයක් ඔබ වහන්සේකින් දැනගන්න කැමති. ස්වාමීන් වහන්සේ සඳහන් කරා මේ ප්‍රශ්නෙට උත්තර දෙනකොට මේ දැන් අපිට කැමැත්තක් ඇතුණාම ඒ දිහත් සූදානම්ම යන්න කියලා, ඒ කියන්නේ සක්මනේදී නම් මේ වෙලාවේදී එහෙම කැමැත්තක් එනවා, නැත්තම් සක්මන කෙළවරදී හිත පිසිරෙනවා. දැන් ස්වාමීන් වහන්සේ සමහරක් වෙලාවල් තියෙනවා අපි සමහර රාත්‍රියේදී නැත්තම් නිින්දෙන් ඇහැරුණාම නැත්තම් ගෙදර වැඩක් කරනකොට සමහරට බොහෝ අමුතුම සිතුවිලි නිකන් හිතන්නේ නැතුව සමහරක් සිතුවිලි එනවා. එක්ක රාග නැත්තම් මොකක් හරි සිදුවීමක ද්වේෂ, ඒ වගේ සිතුවිල්ලක් ස්වාමීන් වහන්සේ ඒකෙ තියෙන යටින් තියෙන කැමැත්ත කියන එක අපි බලන්න ඕනද ස්වාමීන්? නැත්තම් ඒක සාමාන්‍ය උපදෙස් වලදී ඇහිලා තියෙන හුඟක් වෙලාවට මුකුත් කරන්නේ නැතුව ඒදියා බලන් ඉන්න කියන එක. ඉතින් ඔබ වහන්සේගේ පොඩි විස්තරයක් දැනගන්න කැමති ඒ වගේ දෙයක් කෙරෙහි කොහොමද අපි ක්‍රියාත්මක වෙන්න ඕන කියලා.
ඔව්, දැන් ඔගේ කියුණා නේද මුකුත් කරන්නේ නැතුව නිකන් බලන් ඉන්න කියලා එක දිහා. දැන් නිකන් බලන් ඉන්න කියන එකේ අදහස මොකද්ද?
මහින්දන් මට තේරිච්ච විදිහට ස්වාමීන් වහන්සේ දැන් කිව්වොත් දැන් සාමාන්‍ය ඉදිනෙදා වැඩවල වෙන එච්චර හිතේ කලබලයක් ඇති නොකරන සිතුවිලි නිකන් එළියයි වෙනවා යනවා. නමුත් අපි ඒක නෙච්චර ඒක අපි හිතේ මොකක්ක සලකුණක් ඇති කරන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. සමහරක් ඒවා ඉතින් එහෙම යනවා දකින්න පුළුවන්. එතකොට ඒ ගැන නමුත් අර ප්‍රබල ඒවාවම ඒ ගැන වැඩිපුර අවධානයක් යොමු වෙනවා. එතකොට එකත් එක හිතේ අපේ කතාවක් ගෙතෙනවා. මම හිතුවා වංශයට ඒ උත්තරේ දෙන්න ඕන කියලා.
නෑ, දැන් ඔය කියන ප්‍රශ්නේ ඇතුලේ තියෙන උත්තරේ දැන් එක තැනක් කියවුණා දෙන්නේ එහෙම දෙයක් දුන්නාම අදා මේ අපිට උපදෙස් ලැබිලා තියෙන නිකම් බලන් ඉන්න කියලා. නිකං බලන් ඉන්නවා කියන එක ගැන තියෙන දැනුම තමයි ඔය කියවෙන්නේ. දැන් නිකං බලන් ඉන්න එකේ තමයි හොඳටම බලන් ඉඳීම වෙන්නේ. අපි මොනවා හරි කරන ගමන් මොනවා හරි ඒකට තව එකතු කළා බලනවා කියන්නේ අපි ඒකට ප්‍රകൃතිය දකින්නේ නැහැ. නිකම්ම බලන් ඉන්නකොට තමයි ඒක ප්‍රകൃතිය දකින්නේ අපි. ඒකට තමයි නිකං බලන් ඉන්නවා කියන එක තමයි අමාරුම වැඩේ අපිට. අපේ මේ හිතට මොකක් හරි ඔකට පොඩ්ඩක් අර කක්ක පොඩ්ඩක් එකතු කරන්නම ඕන. නිකන් බලන් ඉන්න බෑ. හරියටම ප්‍රകൃතිය දකින්න නිකම්ම බලන් ඉන්න එක තමයි මේක මොකක්ද කියලා ඔහේ බලන් ඉන්න. දැන් අපි ඉඳගෙන හුස්ම දිහා බලාගෙන ඉන්නේ, හුස්ම කන්ට්‍රෝල් කරන්නෙත් නෑනේ. වැටෙන හුස්ම දිහා නිකම් බලන් ඉන්න. අන්න ඒක තමයි නිකම් බලන් ඉඳීම කියලා කියන්නේ. හුස්ම අපිට දිගට වෙන්නද කොට එන්නද මුකුත්ම ප්‍රාර්ථනාවකුත් නෑ. මෙහෙම කරන්න යන්නෙත් නෑ. වැටෙන හුස්ම දිහා නිකම් බලන් ඉන්න. නැත්නම් ඒ වගේම තමයි සිතුවිලි එනවනම් රාගයක් එනවනම් ද්වේෂයක් එනවනම් ඒක දිහා නිකන් බලන් ඉන්නවා කියන්නේ යන්නේ රාගය නම් හරියටම රාගයම කියලා හරියටම අඳුර ගන්නවා. ඒ ඔකට රාගය කියලා නම් දාන්න ඕනේ නැහැ. එහෙම නැත්නම් ආසාව කියලා එහෙම සිංහලෙන් පාලියෙන් අර එහෙම නම් දාන්න ඕනේ නැහැ. මෙන්න මේ මගේ හිතේ මෙන්න මෙහෙම එකක් දැන් එනවා කියලා ඔන්න තමන්ටම තේරෙනවා. නිකන් බලන් ඉඳීමම තමයි මේ ඒකේ අතහස බය. එහෙම නැත්නම් ඒක ප්‍රകൃතිය තේරෙන්න හොඳම විදිය. අපිට නිකන් බලන් ඉන්න බැරි නිසා මොකක්ද කරන්නේ? අපි නිකන් නැතුව වෙන මොකක් හරි එකක් ඒකට දාලා බලන් ඉන්න. මේ වෙලාවේ මගේ හිත මෙන්න මෙහෙමයි කියලා, මේක වැරදි මේක හරි කියලා ඒකට මොකක් හරි අපි පටලපු ගමන් ඒක නිකන් බලන් ඉඳීමක් නෙවෙයි. අර පටලපු එකත් එක තමයි බලන් ඉඳීම වෙන්නේ. නිකන් බලන් ඉඳීම කියන එකේ අර මොකද්ද ඩිෆිනිෂන් එක තමයි මට දැන් කියවුනේ. අපිට හරියට මෙන්න මෙහෙම නිකම් බලන් ඉන්නවා කියන මෙන්න මේකමයි කියලා ලෝකෙ මොකටවත් ඩෙෆිනිෂන් දෙන්න බෑ. ඒ වුණාට නිකම් බලන් ඉඳීමම තමයි අපිට කරන්න පුළුවන් හොඳම දේ, ඒකේ ප්‍රകൃතිය දකින්න. ක්වොන්ටම් සයන්ස් වල වුණත් කියවෙන්නේ එක ඉලෙක්ට්‍රෝන දිහා අපි බලන් ඉන්න බව දන්නව නම් ඉලෙක්ට්‍රෝනේ වැඩ කරන්නේ අපිට හොරා වෙන විදියකට. අපි ඔබ්සර්ව් කරන්නේ නැත්නම් ඉලෙක්ට්‍රෝනේ යාට ඕන විදියට වේව් එකක් විදියට වැඩ කරනවා. අපි බලන තරමට යා මාසයක් විදියට වැඩ කරනවා. ඉලෙක්ට්‍රෝනේ පවා මේ විදියට තමයි වැඩ කරන්නේ. එතකොට අපි මගේ හිත දිහා මම හොරෙන් බලන් ඉන්නකොට උතර නිකම් බලන් ඉඳීමම තමයි මේකට ප්‍රകൃතිය දකින්න තියෙන හොඳම විදිය. එතන මේක ආසාවක් ආවනම් ආසාව කියන එක අඳුර ගන්න එක. අඳුර ගන්න නම් ඒක දිහා නිකම්ම බලාගෙන ඉන්නවා. මේක ආසාව හොඳයි එහෙම නැත්නම් හොඳ නැහැ කියලා. දැන් මම සත්‍යමත් මේක නිසා මට මේක පාලනය කරගන්න පුළුවන් වගේ මොන හරි දේවල් දාලා මේක දිහා බලන් හිටියොත් ඒකේ යථා ස්වභාවය නෙවෙයි අපිට පේන්නේ. ඒ වෙනුවට නිකම් මේක දිහා ඔය අනුන්ගේ දිහා දෙයක් දිහා බලන ඉදිරියට බලන් ඉන්න එක තමයි. එතකොට තමයි ඒකේ යථා ස්වභාවය තේරෙන්නේ. යථා ස්වභාවය කියලා අපිට දකින්න පුළුවන් අන්තිමට බැලුවා මේ හැම එකෙම තියෙන මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලක්ෂණ තුන තමයි මොන එකක් බැලුවත් අන්තිමට දකින්න හම්බ වෙන්නේ. ඉතින් මේක කලින් කියන එක වැරදි, ඒක පැත්තකින් නිකම්ම බලන් හිටියොත් දකින්න හම්බ වෙන්නේ ওই තුන ඇර වෙන මොකක්වත් නෙවෙයි. දැන් රාග සිතුවිල්ලක් ආවත් ඒකත් ඊළඟ මොහොතේ නැති වෙලා යනවා. අපි ඒකට පෝර නොදැම්මොත් ඒක ඊළඟ මොහොතේ නැති වෙලා යනවා. ඒක අනිත්‍ය ස්වභාවය තියෙනවා. ඊළඟට මේකේ රාගයක් වුණත් ද්වේෂයක් වුණත් මොකක් ආවත් මේකේ චූටි චූටි දැවිල්ලක් තැවිල්ලක් තියෙනවා. ඒ වගේම මේක මට ඕන විදිහට පාලනය කරගන්න බෑ. මේක මට ඕනේ කිව්වත් නවතින්නෙත් නෑ, එපා කිව්වත් නවතින්නෙත් නෑ. ඒ කියන්නේ මේ දේ දකින්න පුළුවන් එකම බලන් හිටියොත්. ඉතින් අපිට
වෙනස පොඩක් පොඩි අවසරයි වහන්සේගෙන්. දැන් එතන දැන් අපි හිතමු අපි රාගයක් ගමු, අපි අකමැතිම දෙයක් ඔන්න හිතේ යනවා ස්වාමීනා. දැන් එතකොට පළවෙනි එක අපි ඔක ආවත් දන්නේ නැහැ, ටික වෙලාවක් ගියාම තමයි දැන් ඔය ඔහොම එකක් කියන්නේ. ඉතින් එතකොට ස්වාමීනා දැන් හිත මේකත් එක්ක පැටලෙනවානේ. මේක පැටලිලා කතාව කියනවා යනවා යනවා යනවා. ඉතින් එතකොට ස්වාමීනා දැන් වහන්සේ විස්තර කරපු විදිහට මේ යන එක ඕන යන ගිහින් නතර වෙනකම්ම බලන් ඉන්න එක තමයි මේ අපි පොඩ්ඩක් පසෙකට වෙලා බලන් ඉන්න එක තමයි කරන්න ඕන.
ඔව් නෑ ඒකම කියන්න බෑ. දැන් හිත පැටලෙන හැටි ඊළඟ සිද්දෙන් අපිට අඳුර ගන්න. අපි කියමු මොකක් හරි ලස්සන අපි කැමතිම දෙයක් දැක්ක කියමු. දැකපුව ගම ඒකත් එක හිත පැටලෙනවනේ. පැටලලා ඔන්නකොට ඒක තවසරයක් ආයෙත් බලන්න ඒක දිහා බලාගෙන ඉන්න ආසාව වෙනවා. ඒ ඊළඟ සිතුවිල්ලේ දකින්න පුළුවන් නම් ඔන්න මේ මෙන්න මේ කලින් එකේදී මෙන්න මෙහෙම එකක් බැලුවා කියලා. ඒක දකින්නවා කියලා හිතලා බලන්න නෙවෙයි මේ කියන්නේ. ඊළඟ සිතුවිල්ලේ එනකොට අඳුර ගන්න පුළුවන් නම් මම මෙහෙම එකක් මේ කලින් එකේ උනේ කියලා. අඳුර ගන්න තියෙන්නේ එකම දේ තමයි මේ සිහිය පුරුදු කරන. මේ මොහොතේ මමත් එක්ක ඉන්න පුරුදු වුණා නම් මේ වෙලාවේ ඔන්න මේ රූපයක් දකින්න බව තේරෙනවා. ඊළඟ මොහොතේ තේරෙන ඕන කලින් ඊළඟ පහුවෙච්ච මොහොතේදී රූපයක් තමයි බැලුවේ. මේක ආසාවක් හිතට ආවා කියන එක අඳුර ගන්න පුළුවන්. ඒක තමයි සිහිය පුරුදු කිරීමේ වටිනාකම තියෙන්නේ. සිහිය පුරුදු කරාට පස්සේ ඔක මතක් වෙලා එනවා. එතකොට මේක රාගයක් ආපු එක වැරදි කියලා බලන එක නෙවෙයි තියෙන්නේ. එහෙම නැත්නම් රාගය එක ගිහිල්ලා ගිහිල්ලා අවසානයේ ඔක්කොම ඉවරනාට පස්සේ මං සිහියෙන් හිටියා කියන එකත් නෙවෙයි. සිහියෙන් හිටියානම් රාගය එන අතරේදීම මගදි තේරෙනවා. ඊළඟට පරණ පුරුද්දත් එක්ක අර එකපාරට බ්‍රේක් කරාම වාහනේ නවතින්නේ නැහැ වගේ රාගය තියෙනවා. ඒකත් එක්ක මං සිහියක් දාලා තියෙනවා. පරණ පුරුද්දට හැබැයි ඊළඟ මොහොතේ ආයෙත් මේකම මතක් වෙනවා. රාගය තියෙන බවත් දන්නෝ ඒ මොහොතේම ඊළඟ මොහොතේ ආයෙත් මේකත් මතක් වෙනවා. එහෙම එහෙම ගිහිල්ලා ටික ටික මේක දියවිලා යනවා. අපි උදාහරණයක් කියවමු මෙහෙම. අපි හිතනවා මොකක් හරි ලස්සන මොකක් හරි දෙයක් දැක්කා කියමු. දකිනකොටම ඔන්න මගේ හිතේ අනිත් පැත්තෙන් මතුවෙලා එනවා මෙන්න මගේ දැන් මගේ හිතෙන් දැන් රාගයක් ආවා කියලා. ඒනට ආයෙස්සරයක් හිත ඇතුලෙන් ඒකට සාධාරණේ කරන්න යනවා. හරි කමන්නේ අදට විතරක් මේක දැක්කට කමන්නේ, මේක තව පොඩ්ඩක් මේ කොහොම මොන හරි එක එක විදිහට සාධාරණේ කරන්න සිතුවිලි අනිත් පැත්තෙන් එනවනේ. ඒකම මේ පැත්තෙන් මතුවෙලා එනවා ඔන්න රාගයක් තමයි මගේ හිතේ තියෙන්නේ කියලා. මේකට අහු වෙන්න පුළුවන් කියලා අනිත් පැත්තෙන්. ඔය විදිහට දෙපැත්තෙන් මගේ හිතේම ඒකේ දෙපැත්තට අදිනෝ ටික ටික. ඇදලා ඇදලා ඕකෙන් වැඩියෙන් කපටි කෙනා තමයි ඉස්සර වෙන්නේ. ඔන්න ඔය දේ දිහත් පිටිපස්සෙන් ඉඳලා බලන්න පුළුවන්. ඒතර රාගයක් තියෙනවා මේක දිහා බලාගෙන ඉන්න මමත් එකක් එකක් පාස සිතුවිල්ල දෙපැත්තට මාරු වෙවි යන්න පුළුවන්. ඕක මම හිතන්නේ මේ උදාහරණය ටිකක් හරි තේරුණා කියලා.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මේ එතකොට ඒ කියන්නේ දැන් ඇත්තටම දැන් ඔකේ මේ ස්වාමීන් වහන්සේ මුලදී ආපු මට පටන් ගත්තු එකම නෙමෙයි පස්සේ තියෙන්නේ ඒක. මේ අපි සමහරක් වෙලාවට අපි හිතමු දැන් පොඩ්ඩක් මාතෘකාව වෙනස් කරොත් ලේසි, මේ අපි හිතමු දේශයක් මතක් වුණොත් තරහක් කාටවර කෙනෙකුට, දැන් ඒ තරහත් එක්ක ස්වාමීන් වහන්සේ හිත ඇතුලේ තිබිච්ච සිදුවීම් රාශියකුත් සම්බන්ධ වෙනවා. අපි හොඳටම සිහියෙන් හිටියේ නැත්නම් එතකොට ඒ කතාව ගෙති ගෙති යනකොට ඔන්න අපි හිතමු ස්වාමීන් වහන්සේ දැන් මේ දැන් මම මේක වටින්නේ නැහැ කියලා වගේ නිකන් පොඩි එනවනේ හැඟීමක්. එතකොට ඒක ස්වාමීන් වහන්සේ ඒකත් එක්ක ටිකක් බලා ඉන්නකොට සමහරක් වෙලාවට ඉතින් ඒක ටිකක් ඉවර වෙනවා, සමහරක් වෙලාවට ඉතින් ටිකක් ඊටත් එහාට යනවා ගිහින්. හැබැයි පොඩි නිකන් කොනක තියෙනවා මේක ටිකක් හරි නෑ කියන වගේ අදහසක් කරන ඉතින් ඒක තමයි ශාන්වංශයට කියන්න කියලා හිතුනේ.
ඒක තමයි උදාහරණ ඉදිරියට දේශය පැත්ත ගත්තත් දැන් ද්වේෂ සිතුවිල්ලක් ආවත් ඒක සදාකල් තියෙන්නේ නෑ, ඒකත් යනවා. හැබැයි ඒක යනකොටම අපේ හිතෙන් මතුවෙලා තව ඊයේත් මේ මනුස්සය මට මෙහෙම කරා කියලා ඔන්න තව එකක් මතු කරලා ගන්න. ඒකම අපේ හිතෙන් මේ අඳුරගත්තනම් ආ දේශයක් තමයි ආවේ, මේක හොඳ වැඩක් නෙවෙයි කියලා අඳුරගත්තනම් ඊළාට ඒ දෙවනිට එන සිතුවිල්ලට වටිනාකමක් කොහොම හරි අඩු කරනවා. ඒකම ආයසරයක් මතක් වෙනවා, මෙයා ඊයේත් කරා අදත් කරා හෙටත් මෙයා කරන්න පුළුවන් කියලා ඔන්න අනිත් පැත්තට අදිනවා. ඒ වගේම මේක වැඩක් නැහැ කියන අදහසක් අනිත් පැත්තෙන් එනවා. කොහොම දෙපැත්තට ඇද ඇද ඉඳලා වැඩියෙන් අපි පෝර දාන එක්කෙනා තමයි ඉස්සර වෙන්නේ. එතකොට මේ මොහොකටවත් පෝර දාන්නේ නැතුව දෙපැත්තම දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් අපි හැමතිස්සෙම කරන්නේ දේශයක් හරි රාගයක් ආවම ඒකට අපේ හිතෙන් පොඩ්ඩක් පෝර දාන එක තමයි කරන්නේ. පෝර දාන්න දාන්න ඒ පැත්ත වර්ධනය වෙනවා. පෝර දාන්නේ නැතුව මේක දිහා නිකම්ම බලන් ඉන්න එක තමයි නිකම් බලන් ඉඳීම කියලා කියන්නේ. එතකොට රාගය හරි ද්වේෂය හරි එන බව දකිනෝ ඒ ආවනම් ඒක යනවා, ඒක දිගටම සදාකල් තියෙන්නේ නැහැ. ඊළඟ මොහොතේ ආයෙත් මේ රූපේම දැක්කහම නා ආයෙත් සරයක් රාගයක් හරි ද්වේෂයක් හරි එන්න පුළුවන්. හැබැයි ඒකත් ඊළඟ ක්ෂණයේදී ඉවර වෙනවා. අපි පෝර දැම්මොත් තමයි මේක දිහා තව තව ලොකු වෙලා මතු වෙලා එන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. තව පොඩි කෙටි ප්‍රශ්නයක් තියෙනවා වංශයෙන් අහන්න. ස්වාමීන් මේ දවස්වල මේ මට තියෙනවා මේ රාත්‍රියට ටිකක් ඇහැරෙන ගතියක් රාත්‍රියේ. මේ ඒ වෙලේ ඉතින් හිත පොඩ් බැලුවොත් ස්වාමීන් වහන්සේ හරි වේගෙන් වැඩ කරනවා, අසීම දාගන්න බැරි වේගකින් දුවනවා. දැන් ඒ ස්වාමීන් වහන්සේ සමහරක් වංශයෙන් දැන් ඒ වෙලාවක ඉතින් ඒක දිහා බලන් ඉන්නත් පුළුවන්. සමහරක් කාලවලට ඉතින් දැන් නිදා ගන්නත් උනවුත් තියෙනවානේ. එතකොට දැන් මේකත් මේ අනිත්‍යයි කියලා මේ දුක්ඛ සහගතයක් නැත්තම් මට මේක පාලනය කරන්න බෑ වගේ දේකුත් නිකන් හිතෙන් එහෙම කිව්වම ඒක පේනවා සමහරක් වෙලාවට එහෙම නිවිල යන ගතියක්. හැබැයි ඒකම හිතෙනවා ඉතින් නැයි මේක දිහා තව ටිකක් බලන් ඉන්නත් බැරි මොකද කියලා. ඉතින් ඒ වගේ ඒ රාත්‍රියට ඇහැරෙන ගතිය ස්වාමීන් වහන්සේ එක සාමාන්‍ය වෙන දෙයක්ද නැත්නම් මගේ ප්‍රශ්නයක්ද?
ඒක ඉතින් මගින්ට වඩා මේ ස්වභාවයෙන් අනිත් හැමෝගෙම අහලා බලවන එකත් හොඳයි නේද? ඒකට වැඩි දෙනෙකුට වෙන දෙයක් නම් අපි ලෙඩක් කියලා සලකන්නේ නැහනේ. දැන් හැමෝගෙම ඔළුවේ කෙස් තියෙනක අපි ලෙඩක් කියලා සලකන්නේ නැහනේ, හැමෝටම තියෙන නිසා. ඒ වගේ ඉතින් හැමෝටම රෑ හැරෙනවනේ, ඒක ලෙඩක් කියලා සලකන්නේ නැහැ. එහෙම කියන්නේ සාමාන්‍ය අර නිදාගත්තට පස්සේ හොඳ සෞඛ්‍ය පැත්තෙන් සාමාන්‍යයෙන් සලකන්නේ හොඳ නිින්ද ගියාට පස්සේ ආයෙත් උදේ හැරෙනකම් කිසි ප්‍රශ්නයක් නැතුව නිින්ද යනවා කියන කෙනේ. සුඛං සුභති සුඛං පටිභුඤ්ජති කියලා මේ මෛත්‍රී භාවනාවේ තියෙන වටිනා මේ ඒකෙන් ලැබෙන ප්‍රයෝජන ගැන කියවෙන්නේ. ඉතින් මේ අපි රැයට නිින්ද යනකොට හොඳට සිහියෙන් නිදාගත්තා නම් මගේ හිත ටික ටික කාම් ඩවුන් වෙලා නිින්ද යන හැටි බලාගෙන හිටියානම් සමහරවිට ඔය වගේ අතරමඟදී නැගිටින්න තියෙන එක නැති වෙයි. ඉතින් ඔක ඇත්තටම හිතටමත් වඩා ඇඟෙනුත් එක එක දේවල් තියෙනවනේ. සමහරවිට මුත්‍රා කරන්න ඒ වගේ උමනාවලුත් ඇවිල්ලා නැත්නම් ඇඟේ වෙන ප්‍රශ්න නිසා හැරෙන්න පුළුවන්. හිතට විතරක්ම නෙවෙයි, ඇඟයි හිතයි දෙක මේ එක එක්කෙනා උදව් වෙවි යන්නේ. එතකොට හිත කොච්චර සිහියෙන් හොඳට කාම් ඩවුන් වෙලා නිඳ ගියත් සමහරට ඇඟේ මොකක් හරි තියෙන ප්‍රශ්නයක් නිසා හැරෙන්නත් පුළුවන්. ඒක නැතුව ඇත්තටම හිතට කලබල නිසා හිතෙන්ම හැරෙනෝ නම් තර රෑට නිින්ද යනකොට හොඳට සිහියෙන් නිදා ගන්න බලන්න. ඒ වගේම දැන් බුදුරජාණන් වහන්සේත් මේ සතර කමඨහන් කියන ඒවා අනුදැන වදාළලා තියෙනවා. දැන් මහත්යට කලබල වෙලා ද්වේෂයකින් හරි රාගයෙන් හරි ඔය මගේ හැරෙන වෙලාවේදී නිකන් හිත ගොඩාක් කලබල වෙලා වේගෙන් යනෝ නම් නිින්ද යන්න ඉස්සෙල්ලා පොඩ්ඩක් මේ මෛත්‍රිය වගේ වඩන්න, ඒව වැඩුවා කියලා නරකක් නැහැ. සතිය කියලා මේ හුස්ම දිහා බලාගෙන ඉන්න එකමයිම හරි, අනිත් ඔක්කොම වැරදි කියලා නෑ. ඉදමේව සච්චම් මොග්ගමඤ්ඤං කියලා බුදුරජාණන් වහන්සේ කොහෙවත් කියලා නෑ. මේක තමයි ලේසිම හොඳම විදිය. හැබැයි මේකට උදව් වෙන තව සතර කපණ්ඨානොත් තියෙනවා. ඒ කියන්නේ ඒක කර කර ඉන්න කියන එකත් නෙවෙයි කියන්නේ. අවශ්‍ය වෙලාවට ඒ වගේ දෙයකට ප්‍රයෝජන ගත්තට ඒක වැරද්දක් නැහැ. ප්‍රයෝජනෙ සලකලා මේකත් ගන්නවා. දැන් මහත්යට උදේට ওই වගේ එකපාරට හැරෙනව නම් අතරමඟදී හැරෙන වෙලාවේ හොඳටම හිත කලබල වෙලා නම් තියෙන්නේ අර වගේ දෙයකට රැට නිඳ යන ඉස්සෙල්ල කරලා බලන්න. එතකොට ඒකෙන් ප්‍රයෝජනයක් ගත්තා නම් ඒක පාඩුවක් නැහැනේ. ඒ වෙනුවෙන් විනාඩි 5ක් වියදම් කරා කියලා පාඩුවක් වෙන්නේ නැහැනේ.
එහෙමයි සර්.
ඒ වගේ දෙයකට කරලා බලන්න ඉතින්.
එහෙමයි ස්වාමීන් වහන්සේ. මම ඇත්තටම වහන්සේ කිව්ව දේම තමයි අද උදේ කරේ මේ පොඩ්ඩක් මෛත්‍රී වැඩුවම මේ දේ ටිකක් එහෙම සංසුන් වුණා. බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ පැහැදිලි කිරීමට. දැන් අපට අවස්ථාවක් තියෙනවා, ප්‍රශ්නයක් තියෙනවා නම් අපි ගෞරවනීය ස්වාමීන් වහන්සේට ඉදිරිපත් කරලා විසඳගන්න. රාජිකා ඔබට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ, තෙරුවන් සරණයි. මට අතරම ප්‍රශ්නයක් නෙවෙයි, මේ බන්දුල මාමා කියපු කාරණාව ගැන පොඩි අදහසක් මම අත්දැකපු දෙයක් ඉදිරිපත් කරන්න කියලා හිතුණා. මේ මට තිබුණා සාමාන්‍යයෙන් තාම තියෙනවා මේ දැන් මොනවා හරි ගැටෙන දෙයක් වෙච්ච ගමන් හරියට කලබල වෙන ස්වභාවයක් මගේ තියෙනවා. ඒ කියන්නේ අර අකුප්පා ගතිය නැහැ මගේ. මාව ඕන කෙනෙක්ට කුප්පන්න පුළුවන් විදිහේ ස්වභාවයක් මගේ තියෙන, ඕන කෙනෙක් කරන දේවල් නිසා මම ටිකක් සසල වෙන ගතියක් මගේ තියෙනවා. ඉතින් එහෙම වුණාම මං ඒවා හරියට ප්‍රපංච කර කර හිතින් ඇයි මේක මෙහෙම වුණේ, මෙයා මෙහෙම කරේ, ඇයි ඊට පස්සේ ඕවට උත්තර කියන්න ප්‍රශ්න කරන්න හොම මගේන හිතුවිලිත් වගේම මේ ඒක එලියටක් යන අවස්ථා තිබුණා. ඊට පස්සේ ඒවා ගිහිලිති කෙලවරක් නැහැනේ, ඔයගේ මම එකක් කියන සංකල්ප ලෝකයක්, මම එකක් කියන අර එකක් කියන ඔයගේ තේරුමක් නැහැ නිකව ඇදී ඇදී යනවා. ඊට පස්සේ මෑතකදිත් මේ වැඩපළ ආශ්‍රයෙන් මොහොම ගැටලුවක් වුණාම ඒ වෙලාවෙත් මට ඒක මට හොඳට මට තේරුණා. දැන් මට මේක මගේ අවුට් ඔෆ් කන්ට්‍රෝල් යනවා කියලා තේරුණා. හැබැයි මම මන්දන මොන හේතුවක් නිසාද මන්ද මම හොඳට මම දිහා බැලුවා. ඒ වෙලාවේ මට මේක මම ගැටෙනවා මේ සිද්ධියත් එක්ක කියලා දැනගත්තට මම කිසිම දෙයක් කියන්න ගියේ නැහැ කාටවත්. මම ඔයිට කලින් වෙච්ච දේවල් එක මම හිතා මම කියන එක නිසා තමයි ඒක එළියට යන නිසා තමයි ඒක දිගින් දිගටම යන්නේ කියලා මම කාටවත් එතන කාටවත් රියැක්ට් කරන්න නැතුව ඒ දවස් එක අමාරුවෙන් වුණත් ඒක මේ දරාගෙන කොහොම හරි ඉඳලා ඊට පස්සේ අපිට ලෝන් වීකෙන්ඩ් එකක් හම්බුණා. ඒකෙන් පස්සේ මට ආයෙ වැඩට යන්න ගියාට පස්සේ අර දේවල් ඇත්තටම අර ඒ අලුත් දවසක් විතර වැඩ කරන්න පුළුවන් වුණා. අරක තාම ඉස්සරහට අරගෙන යන්නේ නැතුව ඒ වෙලාව ඊට පස්සේ මම වැඩපළයත් එක්ක නෙමෙයි පිටායත් එක්ක මේක ටිකක් මේ මොකක්ද ඒකට කියන්නේ අපි කන්සල්ටේෂන් වගේ අරගෙන පොඩ්ඩක් එහෙම කරගත්තට පස්සේ අර මොකද අපි අර හිතේ තිබ්බ පීඩාව පිට කරගත්තට පස්සේ මට ඒකෙන් දැනෙච්ච ඒ අපහසුතාවය නැති වුණා. ඊට පස්සේ මට පුරුදු විදිහට වැඩ කරගෙන යන්නත් පුළුවන් වුණා. හැබැයි මට හිතෙනවා මේ වෙලාවේ මම අර කියන්න ගියා නම් ඇක්ෂන් ගත්තා නම් මොනවා හරි මට හිතෙච්ච ටික කරා නම් මම බොහොම ආයාසෙන් ඒක නොකර හිතේ කරා නම් මට අද වෙනකොට අර ඒ පීස්ෆුල් වැඩ කරගෙන යන්න පුළුවන් මට්ටමට එන්නේ නැති වෙන්නේ ඒක උග්‍ර වෙන්න තිබුණා කියලා හිතුණා. ඒ වගේම තමයි ඊට පස්සේ තව වැඩපළ අදාළ නෙවෙයි තව සමහර අවස්ථාවලදී මට අකමැති කියන්නේ අමනාප ස්වභාවයක් එනවා මම දැක්ක. يعني පැහැදිලිව දැක්ක යමෙක් කරන හෝ කියන දේවල් නිසා අමනාප ස්වභාවයක් දැක්කට මම රියැක්ට් නොකර ඒක දිහා බලාගෙන ඉන්න මොකද්ද පුරුද්දක්. ඊට පස්සේ මට පොඩ්ඩක් ඇති වුණා. ඒ ඊට පස්සේ ඇත්තටම දැන් ඒක දැක්කට පස්සේ අර මේ ඉස්සර වගේ දැන් ඒකට මොනව හරි කරන්න ඕන ගතිය නිකම්ම නැතිලා යන ස්වභාවයකුත් ඒකත් එක්කම දැක්ක වගේ ගතියක් තියෙනවා. මම කියන්නේ ඔක්කොම දේවල් සම්පූර්ණයෙන්ම සමනය වෙලා කියලා නෙමෙයි, උනාට පොඩි අවදිභාවයක් තියෙනවා මේ අනිත් අයගේ දේවල් නිසා මගේ තුළ ඇතිවෙන විශේෂ මමනාප ස්වභාවයන් වලට රියැක්ට් නොකර බලාගෙන ඉන්න ස්වභාවයක් මේ මෑතකදී මම අත්දැක්ක කියලා මේ ඔබ වහන්සේට ප්‍රකාශ කරන්න හිතුණා. ස්වාමීන් වහන්ස බොහොම පිං අවස්ථාව ලබා දුන්නට, ඔබ වහන්සේගේ තව මට දියුණු කරගන්න මොන හරි කාරණයක් තියෙනවා නම් ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබෙනවා නම් බොහොම පිං.
මුලින්ම කියන්න ඕන අකුප්ප කියලා කියන්නේ රහතන් වහන්සේට තමයි. ඊට කලින් අපි හැමෝම කුප්ප තමයි. රහතන් වහන්සේලා විතරයි අකුප්ප කියලා කියන්නේ. අපි අර කුප්ප මට්ටම එක එක මට්ටම් වල කුප්පයි කියන එක තමයි කියවෙන්නේ. පෙර දැන් රහත් වෙලා නැත්නම් හැමෝම කුප්ප තමයි. අකුප්ප සූත්‍ර හතරක් දක්වා තියෙන ත්‍රිපිටකේ ඒක ටිකක් කියවලා බලන්න. ඒ හැමෝගම කුප්ප තමයි. ඒ වචනේ ගැන කිව්වේ ඊළඟට දැන් ওই වගේ අවස්ථාවලදී දැන් කොහොම හරි දැන් පළවෙනි පාරවම ආවහම අඳුරගෙන කොහොම හරි කන්ට්‍රෝල් කරගෙන ඉඳලා තියෙනවනේ. අන්න ඒ කන්ට්‍රෝල් කරගෙන හිටපු වෙලාවේ කොහොම වුණත් ඊට පස්සේ මතක් කරලා බලන්න ඒ දේශේ ආවට පස්සේ කොහොමද ඇඟ වෙවුලනවා, මූණ රතු වෙනවා, තොල් වෙවුලනවා, නිකන් අර කන් කඩා වැටිලා එහෙම නේ. කියන්නේ බලන්න ඇඟට වුණත් ඕකේ දැනෙනවනේ, මාර වෙහෙසක් දැනෙනවනේ. දැන් හිතට දැනෙන වෙහෙස ඊටත් වඩා 100%ක් වැඩිනේ. ඔන්න ඒ වෙහෙස දැනීමත් එක්කම තමන්ට තේරුම් ගන්න පුළුවන් මේකත් එක තවදුරටත් ගියා නම් තව මීට වඩා 100,000 ගුණයක් වෙහෙස විඳින්න වෙනවනේ. හැබැයි කොහොම හරි අමාරුවෙන් හරි ඒ වෙලාවේ කන්ට්‍රෝල් කරගෙන හිටපු එකේ වටිනාකම පස්සේනේ තේරෙන්නේ. හරි ඒ වෙලාවේ කොහොම හරි අමාරුවෙන් හිටියා. වචනයක් මෙහෙම කියන්නම ඕනේ කියලා කටටම එනෝ. ඒත් කොහොම හරි එළියට දාන්න නැතුව හිටපු එකෙන් දැන් තේරෙනවා ඒක නොකිය හිටපු එකෙන් ප්‍රශ්නේ දුර දිගේ ගියන්නේ නැතුව එතනින් නැවතුණා කියලා. හැබැයි දැන් කියමු දැන් ওই වැඩ කරන තැන ඉන්න කෙනෙක්ගේ නිසානේ හම්මුනේ. බැරි වෙලා හරි ආයෙ දවසක දැන් කන්ට්‍රෝල් කරගෙන ඉන්නවා. දැන් මෙයා මෙහෙමුණා කියලා ඉවරයි. හැබැයි ඊළඟ දවසක දැන් හෙට වැඩට යනකොට ඒ මනුස්සයා ඒ වගේම තව මොන හරි දෙයක් කරොත් අර එදා කන්ට්‍රෝල් කරගත්තට වඩා හරි අමාරුයි. එදත් මෝ මට මෙහෙම කරා, අදත් මෙහෙම කරනවා කියලා ඊළඟට ඩබල් එකේ එන්නේ. අන්න එදා හෙටත් මේක කන්ට්‍රෝල් කරගන්න පුළුවන් නම් හරි කමන්නේ. හෙටත් කර මේ අනිද්දටත් මෙහෙම කරයි. ඒත් කමන්නේ මං මගේ ගේම බේර ගන්නවා, මගේ අකුප්පව මං බේර ගන්නවා කියලා කොහොම හරි පාලනය කරගත්තා නම් ඔහොම ටික දවසක් යනකොට ටික ටික ඉස්සරහට යන්න පුළුවන්. දැන් මං කියන්නේ මේ එක දවසක් බේරගත්තට හෙට මෙහෙම කරන්න පුළුවන්මයි කියලා ඒකත් නිත්‍යව ගන්න එපා. අද මෙහෙම බේරගත්තා හෙට සමහරට ඊට ඔයින් 100න් එකක් වෙන මොකක් හරි දෙයකට මාව දන්නේ නැතුව කන්ට්‍රෝල් එක නැති වෙන්න පුළුවන්. ඒක නිසා එක දවසක් මා කොහොම හරි ගොඩ දාගත්ත පළියට දැන් හරියටම හරි මට හෙටත් මේක පුළුවන් කියලා නම් හිතන්න එපා. හෙට කෙලවෙන්න පුළුවන්. ඒක නිසා හෙටත් ලෑස්ති වෙලා යන්න. හෙට වෙන විදියකින් ඕකෙන්නේ. හෙට සමහරට වෙන කෙනෙක් වෙන විදියකින් ආවහම දැනෙම නැතුව අහුවෙන්නත් පුළුවන්. ඒක නිසා දැන් මේක දැන් කොහොම හරි ගොඩ දාගෙන තියෙනවනේ. ඒ ගොඩ දාගත්තු එක ගැන හොඳට සතුටු වෙන්න. ඒක සම්මාදන් වුණා නම් ඒකට ඒක අගය කරා නම් ඔන්න හිතට ඊළඟ දවසෙත් මේ වගේ අවස්ථාවක් එනකොට හරි මටත් අදත් කොහොම හරි මම මේක ගොඩ දා ගන්නවා ඒ විදිහට හිතලා තව ටිකක් ඉස්සරහට ටික ටික යන්න පුළුවන්. ඒ වගේම දැන් මේක මෙච්චර කල් වහම මඤ්ඤණා කරපු බව හොඳටම දන්නවනේ. ඒ වගේ වෙලාවෙදි මඤ්ඤණා කරපු වෙලාවෙදි මම කරලා තියෙන මහ මෝඩ වැඩක් කරලා කියලා තමන්ටම තේරෙනවනම් තමන් ගැනම අතීතයට තමන්ගේම අතීතයට සාපේක්ෂව හිතලා මේක නවත්තන්න හිතට අදිශාන කරගන්න පුළුවන්. ඒ වගේම දැන් මේක කරා නම් අනාගතයේදී මට වෙන්න තියෙන කරදර ගොඩත් එක්ක බලලා අනාගතයට සාපේක්ෂව හිතලා මේක නොකර ඉන්න පුළුවන්. ඒ වගේම මේක කරන වෙලාවේදී තරහෙන් දේශයෙන් කෑ ගහ ගන්න වෙලාවේදී හිතට දැනෙන වෙහෙස බලන් ඉඳලා මට මේ මොහොතේ දැනෙන වෙහෙස බලලා මේක නවත්ත ගන්න පුළුවන්. ඒ මොකක් හරි විදියකින් Tamanට හිතෙනවා නම් මෙන්න මේ විදියයි මට වැඩිපුරම ගැලපෙන්නේ කියලා ඒ හරහා මේක ගොඩ දා ගන්න එක තමයි හොඳම වැඩේ තියෙන්නේ. එතකොට මේ පුරුද්ද ඉස්සරහට ටික ටික යනවා. අපි සංසාරේ පුළුවන් තරම් රණ්ඩු වෙලා මරාගෙන ගහගෙන ඕන තරම් ඉඳලා තිනේ. ඒ පුරුද්ද තමයි අපිට මතුවෙලා එන්නේ. ඊට ඒ වෙනුවට මෙහෙම ඉවසන එක පුරුද්ද ටික ටික ගොඩ නගා ගත්තා නම් ඒ පුරුද්ද තව ටික ටික ඉස්සරහට යනවා. ඒ ඉවසීම හරහා දැන් ওই වෙලාවේදී රණ්ඩු වෙලා වැඩේ අනාගන්නේ නැතුව දැන් ගොඩදාගත්තු එක මේ වෙලාවේ වන්න මගේ ඇතුළ දිහා බලාගෙන දැන් උත්සාහ කරන්න මේ අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒකෙන් ප්‍රයෝජන ගන්න එක තමයි තියෙන්නේ. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොම පින් ඒ උපදෙස් වලට. මේ පොඩි කාරණාවක් කියන අවසර ස්වාමීන් වහන්ස, අකුප්පා කියන එකෙන් මම අදහස් කරේ ඇත්තටම මේ සාපේක්ෂව දැන් මගේ වටේ ඉන්න අයත් එක බැලුවොත් එහෙම මගේ ඒ ස්වභාවය වැඩි කියලා මම අත්දැකලා තියෙනවා. يعني මත් එක දැන් වැඩ කරන අනිත් අය බැලුවම මේගොල්ලන්ට ඒ වගේ දෙයක් වුණොත් ඒගොල්ලෝ ඒක කාම්ලි ඒගොල්ලන්ට කෝප් කරගන්න පුළුවන්. සගින්තර අය මං ආශ්‍රය කරන ගොඩක් අය දැක්කම ඒ කියන්නේ පොඩි දෙයකින් මගේ මූණෙන් ඇඟෙන් ඔක්කොමෙන් පේනවා මම වටේකින් ලොකු ඉම්පැක්ට් එකක් වුණා කියන එක පේන නිසා මට හිතෙනවා මගේ ස්වභාවය වැඩි කියලා. එනේ පාවිච්චි කරේ
සම්මදේ. ඒක දැන් බුදුරජාණන් වහන්සේ මේ අකුප්ප සූත්‍රයේ 4 දීම පෙන්ලා දීලා තියෙන්නේ. රහතන් වහන්සේ කෙනෙක් නොවන අනිත් හැමෝම කුප්ප කියන தත්වයේ තමයි ඉන්නේ. ඒ සාපේක්ෂව. ඒ මට්ටමේ කිපෙන gati එක එක්කෙනාගේ එක එක මට්ටම් වල වැඩි. එකම කෙනාගේ දවසෙන් දවස මොහොතෙන් මොහොතේක වෙනස් වෙන්න පුළුවන්. ඉතින් දැන් මට තේරෙනවා නම් මගේ දේශය පැත්ත මේ කිපෙන gati වැඩි gati මගේ වැඩි කියලා. අන්න ඒ පැත්තට පුළුවන් තරම් පෝර දානක අඩු කරන්න. කුප්ප කියන වචනේ කිපෙන ගතිය කියන්නේ ද්වේෂයෙන් කිපෙන එකක් නෙවෙයි, රාගයෙන්ොත් කිපෙනවා. අපි මොකක් හරි ආසම දෙයක් දැකලා ඒකට ඒක බදා ගන්න දුවනවා කියන්නේ ඒ වෙලාවේ අපි රාගයෙන් කිපිලා තියෙන්නේ. ද්වේෂයෙන් විතරක් නෙවෙයි කිපෙන්නේ. අපි සාමාන්‍ය කුප්ප කිපෙනවා කියලා කියන්නේ ද්වේෂයට සාපේක්ෂවනේ. රාගයටත් කිපෙනකම තමයි වෙන්නේ. ඒ කිපෙන එක දෙපැත්තක් විතරයි, ඒ අන්ත දෙකක් විතරයි ඕක. එතකොට මට තේරෙනවා නම් මං දේශය පැත්තට වැඩියෙන් කිපෙනවා කියලා. දැන් ඊට අනිත් පැත්තේ වැඩ පුළුවන් තරම් කරන එක තමයි තියෙන්නේ. ඒ වගේම මේ මඤ්ඤණා කරනකොට මගේ ඇතුලේ කොච්චර දැවීමක් තැවීමක් සිතුවිලි වල ඇඟේ ඇති වෙන දැවීම තැවීම තමන්ටම තේරෙනවා නම් ඒ හරහා මේකට පුළුවන් තරම් මේක නොකර ඉන්න උත්සාහ කරන එක තමයි තියෙන්නේ බලෙන් හරි. ඒ වගේම දැන් ඕක දැන් ඒ වෙලාවෙ එතන ඔෆිස් එකේ හිටපු අයත් එක්ක බැරි වුණාට ඊළාට ওই තරහ සමාහලට ගෙදර අයත් එක්ක ළමයිත් එක්කම යන්න පුළුවන්. අර හිත ඇතුලේ යම් කිසි මට්ටමකින් ඕක පහපහව තියෙනවනේ. අන්න ඒ වෙලාවේදීත් බලන්න දැන් අර කොහෙවත් හිටපු එකට වෙන තව කවුරු හරි තමයි මේ අන්තිමටම පව ගෙවන්නත් එන්නේ. එහෙම දේවලුත් වෙනවා.
එහේ සාකච්ඡා ඇත්තටම ඒක මට තේරෙනවා දැන් ගෙදර ඇවිල්ලත් මම ඒ අප්‍රසන්නතාවයෙන් ඉන්න බව මේ කතා කරන වචන වලින් ඒක එන බවත් මට ඒක දැනෙනවා. හැබැයි මට ඒක ගැන ඒ කියන්නේ මගේ ඉමෝෂන්ස් මාව කන්ට්‍රෝල් කර يعني ඒක මාව ඕපාව කළා කියන එකත් මට තේරෙනවා. හැබැයි අර එක්තරා අවස්ථාවක මං කන්සල්ටේෂන් ඔක්කොම අරගෙන ලොง වීකෙන්ඩ් එකෙන් පස්සේ අර තිබිච්ච ග්‍රජ් එක මගෙන් පහ වෙලා ගියාට පස්සේ මට හරිම පීස්ෆුල් ගතියක් දැනෙනවා. ගෙදරද වැඩද අර සිදුවීම සිදු කරපු පුද්ගලයා ගැන වුණත් එහෙම ලොකු ගැටීමක් මට දැනුන්නේ නැහැ. දැන් ආයේ ආයක කරයි කියන්නේ එයා ගැන තිබ්බ පොඩි විශ්වාසයේ පළුදුවක් වුණේ. ඒක නිසා ආයේ එයා ගැන මං හිම ලොකු විශ්වාසයක් දෙන්න නැති නිසා එයාගෙන් එයා දෙයක් කරොත් ආයේ මට දුක හිතෙයි, මම කිපෙයි කියලා මම හිතන්නේ. හැබැයි ඒකම මට වෙන කෙනෙක්ගෙන් වෙන්න පුළුවන්. ඒ වුණත් ඒ වෙලාවෙත් මම මේක මේ විදිහට කන්ට්‍රෝල් කරගන්න ඕනේ කියන ඔබ වහන්සේ කිව්වා වගේ අදහසින් ඉන්න. ඒ වගේම අර ඔබ වහන්සේ අතීත අත්දැකීම් වලින් අර කල්පනා කළ බලන්න කියලා මම ඇත්තට ඒක නම් සෑහෙන කරා ස්වාමීන් වහන්සේ. පහුගිය දවස්වල ඒ වෙච්ච දේවල් වල ගැටිලා මම එනර්ජි කොච්චර අනවශ්‍ය දේවල් වලට වැය කරාද කියන කාරණේ හින්දාමයි මම අර වෙලාවේ අර හිතට ආපු දේවල් කිව්වේවත් ඊමේල්වත් ලියන්න නැතුවම හිටියේ. ඒක නිසා ඇත්තට මේකෙන් මගේ දැන් මේ වෙනකොට එහෙම ඒක මම ලිව්ව නම් ඒ මිනිත් ටික ලියලා මොනවා හරි එක්ස්ප්ලেইন කරන්න ගියා නම් මේ වෙනකොට මගේ සෑහෙන එනර්ජි ප්‍රමාණයක් වැය වෙලා දැනුත් මං අඬාට දුක් වෙවි ඉන්න ස්වභාවයක් තිබනවා කියලා මම ගැන දන්න නිසා මට හිතෙනවා. ඉතින් ඇත්තට මේ ඒ ඒ වේස්ට් එක ඔක්කොම මට වළක්ව ගන්න පුළුවන් වුණා අර ඉනිෂියලි මම මාව කන්ට්‍රෝල් කරගත්ත නිසා. ස්වාමීන් වහන්ස බොහොම ස්තුති ඔබ වහන්සේ මට අවස්ථාව ලබා දුන්නට සහ මේ උපදේශ වලට. නැහස තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි. ඒ වගේම තමයි දැන් අපි විශ්වාස කරන අයගෙන්ම තමයි අපිට වැඩියෙන් ප්‍රශ්න වෙන්නේ. අවිශ්වාස කරන මිනිස්සු මොන වැරදි කරත් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි හොඳයි කියලා හිතන් ඉන්න මිනිස්සෙක් එහෙම නොකරනකොට තමයි අපිට ලොකුවට ප්‍රශ්න එන්නේ. ඔක තමයි අපේ හැටි. දැන් අපි පරයන්කයක් සක්මනක් කරන්න ගියත් අපි වැඩියෙන්ම වටිනාකම් දීපු වෙයිම තමයි අපිට වැඩියෙන් කරදර එන්නේ. අපි වැඩිය ගණන් ගන්න නැති දේවල් අපි හිතට එන්නේ නැහැනේ. වැඩියෙන්ම අල්ලගත්තු දේවල් තමයි අපිට පරියන්කයක් කරන්න ගියම සක්මනක් කරන්න ගියම මතුවෙන්නේ. ඒ ඕකම තමයි දිනදා ජීවිතයේදී අපි වැඩියෙන්ම හොඳයි කියන අයගෙන් තමයි අපිට වැඩියෙන්ම කරදර වෙන්නේ. ඒක තමයි ලෝකේ ස්වභාවය. ඒ වගේම දැන් ඕක වළක්වා ගන්න ඕන බලෙන් තද කරලාගෙන හිටියම සමහරට මේ හිතේ වෙන ස්ට්‍රෙස් වෙන පැත්තකින් යන්නත් පුළුවන්. ඒ වෙනුවට පොඩි පොඩි දේවල් තියෙන නිකන් කැමැතිම සින්දුවක් අහන්න චිත්‍රයක් අහන්න ඒක විනාඩි දෙක තුනක් ඒකට ගත කරාට නැත්තම් කැමැති මලක් දිහා ගහක් දිහා බලන්නේ නැහැ. ඒ වගේ දෙයක් කරා නම් ඒකට අර හිතේ තියෙන අර අර ස්ට්‍රෙස් එක හරහා වෙන 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 බලපෑම් වෙන එක නැති කරගන්න පුළුවන්. දැන් අර හොඳටම සිහිය 100%ක් පුරුදු කරපු කෙනෙකුට පුළුවන් ස්ට්‍රෙස් එක දිහා බලාගෙන ඉන්න. හැබැයි එහෙම කියනක හැමෝටම 100%ක්ම ඔක හරියන්නේ නැහැ. ඔය ස්ට්‍රෙස් එක දිහා තදින් තද කළා මේක කන්ට්‍රෝල් කරගෙන හිටියොත් ඒක වෙන පැත්තකින් අර ගලාගෙන යන ගඟක් වේල්ලක් බඳලා තද කළා මේ නවත්තන්න හැදුවා වගේ ඒක මොකක් හරි වෙන විදියකින් පිට දාන්න පුළුවන්. ඒක නිසා ඒ වගේ වෙලාවෙදී අර වගේ ඒක කෙලින්ම වේල්ල බඳලා හරවන වෙනකොට වෙන පැත්තකට හරවලා යවන. අපි කැමැතිම දෙයක් පොඩි කැමැතිම පොඩි සින්දුවක් මියුසික් එකක් අහන්න චිත්‍රයක් බලන්න අඳින්න හරි අන්න ඒ වගේ පොඩි පොඩි දෙයක් කරා නම් අර ඒකට විනාඩි කිහිපයක් වැය කරන්න පුළුවන්. හැබැයි ඒක ප්‍රයෝජනවත් වෙනවා. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. බොහෝ පිං තෙරුවන් සරණයි.
ස්වාමීන් වහන්සේ මට හිතුණා රාජිකා අහගෙන ඉන්නකොට මේ ටිකක් පොඩ්ඩක් නිවනට ලං වුණා කියලා ස්වාමීන් වහන්සේ අර ප්‍රකාශයක් අහලා තියෙනවා ඉවසන්නා නිවන් දක්කි කියලා. ඉතින් මම හිතනවා ටිකක් රාජිකාට මේ ටික දැනගත්ත කියලා. ස්වාමීන් වහන්සේ මේ තව හරි නදීප් ඉන්නවා ඔබට දැන් අවස්ථාව.
බොහොම පිං බඳුනවාම අවසරයි ස්වාමීන් වහන්සේ. මම හිතන්නේ මාතෘකාව ටිකක් හොඳට යනවා වගේ බඳුරු මාමා පටන් ගත්තර ද්වේෂය ගැන ස්වාමීන් වහන්ස මට පොඩ්ඩක් කාරණයක් ස්වාමීන් වහන්සේත් එක්ක බෙදා හදාගන්න කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. දැන් මූලිකවම ද්වේෂයක් ආවම දැනෙන අර හાર્ට් බීට් එක වැඩි වෙන එක, ඊළඟට ඔය ඔළුව කන් දෙක විශේෂයෙන්ම කන් දෙක දෙපැත්තේ රත් වෙන එක ඔක මුල් කාලේ හොඳට පැහැදිලිව දැනුණ ස්වාමීන් වහන්සේ. පස්සේ දැන් ඉතින් අපි සතිය පුහුණු කරනවානේ. ඉතින් ස්වාමීන් වහන්සේ එහෙම ස්වාමීන් දැන් දුම් පිට වෙනවා. කොච්චර හිතුවා ස්වාමීන් වහන්සේ දැන් මේක අද යන්තම් ඔන්න පන්න ගත්තා දැන් ආයෙන එකක් නැහැ කියලා හිතුවා ස්වාමීන් වහන්සේ. ආයෙ එනවම තමයි ඒක කොච්චර කිව්වත්. දැන් ස්වාමීන් වහන්සේ ඒ පරණ තරහවක් වගේ එකක් එහෙම ඒ අත්දැකීමක් වෙච්ච දෙයක් පරියන්කේදී හරි සක්මනේදී හරි බොහෝ වෙලාවට එනවා ස්වාමීන් වහන්සේ. අනිවාර්යයෙන්ම ගොඩක් වෙලාවට එනවාම තමයි ඒ දින කීපයකට හරි හොඳටම පරියන්කේ ඔය සක්මනයි වෙන වෙලාවට තමයි ස්වාමීන් වහන්සේ දකින්නේ. ඒක ඇවිල්ලා ස්වාමීන් වහන්සේ දැන් කලින් වගේ දුම් පිට වෙනවා වගේ නෑ. හෘද ස්පන්දනය වැඩි වෙන එක හත් ඔය කන් රත් වෙන එකවත් නෑ. වෙන්නේ පොඩි ඉලෙක්ට්‍රික් ස්පාර්ක් එකක් වගේ ස්වාමීන් වහන්සේ මේ මොලේ මේ උඩ පැත්ත හරියෙන් මේ පොඩි බර්න් එකක් යනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ ඉලෙක්ට්‍රික් ස්පාර්ක් එක බොහොම සුළු කාලයකදී පිච්චිලා වගේ යනවා. ඊළඟට තව අවස්ථාවකදී මම දැකලා තියෙනවා ස්වාමීන් වහන්සේ මේ ඇස් දෙකට උඩින් වගේ නහයටත් උඩින් ඇතුල් පැත්තෙන් අර නිකන් මිරිස් කුඩු කෑ චූටික් මිරිස් කුඩු කෑල්ලක් තියලා වගේ ඒ බොහොම සුළු කාලයක් ස්වාමීන් වහන්සේ තියලා වගේ එතනත් අර දැවිල්ලක් ඇවිල්ලා නැති වෙලා යනවා ස්වාමීන් වහන්සේ. ඒක දැන් මට අර ඉස්සර වගේ අර දිගට තිබිච්ච ඒ සිටවිල්ලෙම ගැටි ගැටි ඉන්න ගතිය හරි ඒකම දිහා බලාගෙන ඉන්න ගතිය හරි වෙනුවට අර පොඩි ස්පාක් වගේ ඇවිල්ලා නැති වෙලා යනවා. ඊපස්සේ නම් එනවා මේක ආවා දැන් අර පිච්චිලා ඉවර වෙනකොටම දන්නවා දැන් ඉවර වුණා ගියායි කියලා ස්වාමීන් වහන්සේ. එතකොට අර පොඩි සතුටකුත් එනවා ස්වාමීන් වහන්සේට. ඒක ෂෙයා කරගන්න කියලා හිතුණා ස්වාමීන් වහන්සේ. බොහොමත්ම පිං.
හොඳයි. ඉතින් ඔය අන්න ඒක තමයි. අපි කොච්චර මේ ඒ වෙලාවේ කන්ට්‍රෝල් කරගත්තත් හිත ඇතුලේ තැම්පත් වෙලා තියෙන මේකේ අර කොනක් අර පොඩි කොස්සක් ඉතුරු වෙලා තියෙනවා. ඒක ඊළඟට ওই වගේ පාරයන්කයක් සක්මනක් කරද්දී අර හිත කාම් ඩවුන් වෙන වෙලාවේදී අර කොනක තියපු එක ටක් ගාලා මතුවලා එන්න පුළුවන්. අන්න ඒ වෙලාවේදීත් අපි පොර නොදා හිටියානම් ගොඩක් වෙලාවට අපි කරන්නේ අන්න ඒ වගේ වෙලාවේදී අර හිත හොඳ කාම් ඩවුන් වෙලා නැති තියෙන්නේ. ඒ වෙලාවේ ආයෙස්සරයක් පොර දානවා. පොර දැම්ම නම් ආයෙත් මතුවලා එනවා. මෙයාව ගණන් ගන්න නැතුව එහෙම මොකක් හරි ඉලෙක්ට්‍රික් ෂොක් එකක් හරි මොකක් හරි විදියකින් ආවම එක ගණන් ගන්න නැතුව හිටියානම් ඒක මෙන්න මේ වගේ ආවේ මෙන්න මෙතනයි දැනුනේ කියලා හරි කොහොම හරි යෝග දිහා බලන් හිටියානම් ආයේ එන එක අඩුයි. අපි ඒකට වැඩියෙන් පෝර දැම්ම නම් ආයෙත් ළඟ ළඟ ඒක එනවා, මතුවෙලා එනවා. මතුවෙලා ආවිලා ටික ටික ඒක පෝෂණය වෙනවා. එද ඕක තමයි හැටි. අපි අර හිත කාම් ඩවුන් වෙනකොටම තමයි ওই වගේ පරණ දේවල් මොන හරි මතුවෙන්න ගන්නෙ. ඒ වගේ වෙලාවෙදිත් මුලින්ම එනකොට මේක කඩල දැම්ම නම් තව ඉස්සරහට ලොකු වෙන්නේ නැහැ. ඒකත් අඳුරගත්තු එක හොඳයි. හොඳයි. දැන් ගොඩක් අය මේ දේශයට බර අය තමයි ගොඩක් කියන්නේ නේ, ඇත්තම කියනවනේ. ඒ ඕක තමයි ඇත්තම ලෝකේ ස්වභාවය බලන්න. දැන් අපි නිකන් ෆිල්ම් බලමු, ලෝකේ මෙච්චර කාල ගොඩක් හිට වෙච්ච ෆිල්ම් හැම බැලුවත් ද්වේෂයට බර ෆිල්ම් තමයි ගොඩක් වෙලාවට හිට වෙන්නේ. අර නිකන් රොමෑන්ටික් ෆිල්ම් වල වුණත් මොකක් හරි දුෂ්ටයෙක් ඉන්නවනේ. දුෂ්ටයෙක් නැති වුණා නම් ඒ ෆිල්ම් එක මේ හිට වෙන්නේ නැහැ. ද ලෝකේ මිනිස්සු කොච්චර කාමයට බරයි කියලා ඇත්තම කිව්වට කාමයත් එක්ක එකට බැඳිලා තියෙන ද්වේෂයට තමයි ගොඩාක්ම බරකම තියෙන්නේ. ඔය තමයි අපේ ස්වභාවය. හොඳයි.
එහෙමයි සරන්ස. බොහොම පිං තිරුවන් සරණයි.
සරන්ස පොඩි ප්‍රශ්නයක් අහන්න ඕනේ. දැන් වහන්සේ කිව්වේ ද්වේෂය කියන එකේ අපි අහලා දිනවා ස්වාමීන් වහන්සේ යටින් තිනවා කියලා තමන්ගේ තණ්හාව කියන එකකුත්. ඒතකොට සරන්ස මේ තණ්හාව කියන කෑල්ල ඇල්ලුවොත් ඔය ද්වේෂය නිවිල යනවද?
ඔය ද්වේෂය ඇති වෙන්නේ මොකටද කියලා බලන්න. මොකක් හරි එක්ක අඩුම තරමේ මමයන් පවත්වා ගැනීම තමයි යටම තියෙන්නේ. ඊට ඉස්සෙල්ලා එහෙම නැත්තම් මං කැමති දෙයක් නැති වෙනවාට මගේ මට උමනා දේවල් නැති වුණාම තමයි ද්වේෂය ඇති වෙන්නේ. එතකොට තණ්හාව තමයි මූලික මුලම තියෙන්නේ. තණ්හාව හරහා ඉස්සරහට වැඩියෙන් වෙන්නේ ද්වේෂය. මං කැමති එක නැති වෙනකොට තමයි ද්වේෂයක් ඇති වෙන්නේ. මට ඕන විදිහට මේක නැති වෙනකොට. එතකොට තණ්හාව තමයි බුදුරජාණන් වහන්සේ ආසාව දුරු කරන්න, තණ්හාව දුරු කරන්න කියලානේ කියන්නේ. තණ්හාව ඉස්සරහට මතුවෙලා එන්නේ ද්වේෂය හරහා. ඒතර ද්වේෂය හොඳට අඳුරගන්න පුළුවන් නම් ගොඩක් වෙලාට අර ද්වේෂයට බර අයට දැනෙනවා මේක ඇතුලේ දැවීම තැවීම දුක්ඛ සත්‍යය ගොඩක් වැඩිපුර තේරුම් ගන්න පුළුවන් ද්වේෂයට බර කට්ටියට. ඒත් ඒ ද්වේෂයට බර වීම හරහා මෙතන නිවනට යන්න පහසු වෙන්නත් පුළුවන්. රාගයට බර අයට වඩා ද්වේෂයට බර අයට මං කියන්නේ හිතන්නේ වැඩේ කරගන්න ලේසියි කියලා. එතකොට ඒගොල්ලන්ට මේකේ දැවීම තැවීම හොඳට අර මිරිකිලක් Tamanටම එලිපිටම පේනෝනේ මේකේ අමාරුව. එතකොට මේකෙන් කොහොම හරි ගැලවෙන්න ඕන කියන අදහස වැඩිපුර දැනෙන රාගයට බරට අයට වඩා ද්වේෂයට බරයි. ඒක මගේ මතයක්, මම දන්නේ නැහැ කොච්චර දුරට හරිද කියලා.
නෑ මම හිතන ස්වාමීන්වහන්සේ වචනේ හරි කියලා. මොකද ඉවසන්නා නිවන් දකී කියන කතාව එහෙම වෙන්නේ නැති ස්වාමීන්වහන්සේ ඇවිල්ලා තියන්නේ නේද? කියන්නේ
එහෙම එකක් තියෙනවා. හැබැයි ඉවසන්නා නිවන් දැකී ඉවසන බව එළියට පෙන්වන්න අරකයි. ඉවසන බව එළියට පෙන්වන්න ගියොත් හැමෝම එනෝනේ කරේ නැගිට. එහෙම එකක් තියෙනවා.
හරි ස්වාමීනි, දැන් ඔතනත් මෙහෙම වැඩකුත් තියෙනවා නේද? දැන් අපි ගත්තොත් අපි ඉතින් ප්‍රතිපදාවක් පුරුණ කෙනෙක් විදියට දැන් මලත් ඉස්සෙල් ස්වාමීනි කතාව හරියට තිබුණා කියන්නේ ඒවා. ඉතින් එහෙම හැබැයි දැන් සමහරක් වෙලාවට ඉතින් පැනලත් යනවා කේන්තිය. එවට පස්සේ ඉතින් හිතුණොත් මේක මේ මමයා හින්දානේ, ඉතින් මේ මට වෙච්ච ප්‍රශ්නයක් නේ, මම කියන කෑල්ලකටනේ මේ සම්බන්ධ වෙලා තියෙන්නේ, මට බැන්න මගේ කියලා. ඉතින් එතකොට මේක මේ මගේ මමයා නතර කරගන්නත් හොඳ අවස්ථාවක් කියලා හිතාගන්න පුළුවන් නම් ඉතින් ඒක ටිකක් අමාරු විසවනස ඔළුවට ගන්න. ඉතින් එහෙම හිතුණොත් ඉතින් ටිකක් අරකර පීඩා ගතිය ටිකක් අඩු කරගන්න පුළුවන් කියලා.
ඒ ඇත්තරම ඉතින් මම එයා බේරා ගන්න තමයි හැම දෙයක්ම කරන්නේ අපි. ඒක තමයි මූලික වෙලා තියෙන්නේ. ඉතින් අර මමයාට පහර රදින හැටි ඉතින් අනිත් පැත්තෙන් මොන හරි කරනකොට ඔක තේරුම් ගන්න පුළුවන් නම් ඒකත් හොඳයි. ඒක අර ඕව යනකොට ඉතින් යම්කිසි මට්ටමකට අපිට තරහ යනවා, අපිටත් වැඩ කරන්න පුළුවන්. අර නායක කියන බව පොඩ්ඩක් අර පෙනේ පුප්පල පොඩ්ඩක් පෙන්නුවට අරදරයක් නැහැ. ඒ කියන්නේ අපේ ඇතුලෙන් ද්වේෂයෙන් නෙවෙයි. පිටට පෙන්වන්නේ නැතුව හිටියහම ගොඩක් වෙලාවට ඊට වඩා අපේ වැඩේ කරගන්න බාධා වෙනවනේ. මේ හැම දෙයක්ම කරන්නේ මේ කාම් ඩවුන් වෙලා මගේ වැඩේ කරගන්න, මේ ලැබිච්ච අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න. ඒකට මොකක් හරි ලොකු බාධා එනවනම් පොඩ්ඩක් එළියට පෙන්නනවා. මේ මටත් මෙහෙම මමත් ඇතුලේ මෙහෙම එළියට උපාසකෙක් වගේ හිටියට ඇතුලේ නායක ඉන්නවා කියලා පෙන්නවනම් එතකොට ටිකක් අර බාධා අඩුවෙන් වැඩේ කරගන්න පුළුවන්.
එහෙමයි ස්වාමීන් වහන්ස, බොහොමත්ම පිං. ස්වාමීන් වහන්ස අද වෙන ප්‍රශ්න නැහැ වගේ මම හිතන්නේ, වෙලාවත් පවසන් වේගෙන යන්නේ. මම එහෙමනම් ස්වාමීන් වහන්ස අද දින ඔබ වහන්සේ අප ධර්ම සාකච්ඡාවට පැමිණි තාම වටිනා උපදෙස් රාශියක් අපට ලබා දුන්නා. තව සජීවී සාකච්ඡාවක්. දෙවාසගේ කාලය දැනුම වෙනින් අපි තාම කෘතඥ වෙනවා වහන්සේට. තෙරුවන් සරණයි. නදීප් ඔබට අපයි.
බොහොමත්ම පින් බන්දුල මාමා, අද දිනේ අපේ වැඩසටහන සමාප්ත කිරීම සඳහා මීළඟට තිබෙන්නේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කිරීමටයි. ඒ සඳහා මම නාමන්තට ආරාධනා කරනවා පුණ්‍යානුමෝදනාව සිදු කරන ලෙස. බොහොමත්ම පින් ස්වාමින් වහන්ස, තෙරුවන් සරණයි. නාමන්ත, ඔබට අවස්ථාව.
තෙරුවන් සරණයි නදීප්. ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ නාමසරයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස, අද දිනේත් නම කියන අවසරයි. ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ විසිනුත් නම කියන අවසරයි. ගෞරවනීය ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ විසිනුත් අප වෙත සතිමත් වීම සම්බන්ධ විශේෂ අනුග්‍රහය දක්වමින් ධර්ම දේශනාවෙන් සහ කමඨහන් පිරිසිදු කිරීම මාර්ගයෙන් අප වෙත කිසියම් දැනුමක් ගුරුහරුකම් දහම් කරුණු වලින් පහදා දුන්නා. ඒ ඔබ වහන්සේ දෙපළටම මේ සියලු පුණ්‍ය ධර්මයන් අනුමෝදන් කරනවා. අනුමෝදන් වේවා ඔබ වහන්සේලාට මේ ජීවිතය තුළ නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නව මේ ධර්ම මාර්ගය තුළ පහසුවෙන් සැප ප්‍රතිපදාවෙන් සුඛී ප්‍රතිපදාවෙන් යෙදෙන්නටත් ඒ අරහත්වය ආදී ඒ තත්ත්වයන් මේ ජීවිතය තුළ ලබා ගැනීමට ඒ දිශාව වෙත දිශානතිය ලබා ගැනීමට හැකි වේවායි කියලා හිත සිටින්ම ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන ආරම්භ කරන්නට උපදෙස් දුන්නු ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේට මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් කරන උන්වහන්සේටත් මේ ජීවිතය තුළ උන්වහන්සේගේ බලාපොරොත්තු පරිදි ඒ උතුම් ඵලයන් තත්ත්වයන් වලට පත් වීමට හැකියාවත් පත් වේවා. සාදු සාදු සාදු. උන්වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සහිත සුවසේ ශාසනික කාර්යයන් කර ගැනීමට හැකියාව ලැබේවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ වැඩසටහනට පවත්වාගෙන යාමට වෙහෙස වෙන සංවිධායක මණ්ඩලයේ සියලුම දෙනාටත් මේ සතිමත් වීම සම්බන්ධව ඒ ලබන්නා වූ පුහුණුවෙන් තමන්ගේ ජීවිතයන් ඒකාලෝක වෙමින් ඔවුන්ටත් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පත්තියෙන් අත් වෙමින් මේ සතර මඟඵල ආදී දිශානතියක් වෙත යෑමට මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඒ වගේ මේ වැඩසටහන සම්බන්ධන සියලු දෙනාට, අද දිනේ සම්බන්ධ වූ සියලු දෙනාට මේ සියලු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් වේවා. ඔබ සැමට මේ සති මාර්ගයේ ගමන් කොට හේ සතර මඟපාල ආදී වූ නිවන ආදී දිශානතියන් වෙත එළඹ මේ සසර දුක් නිවා කරමින් සැනසීමට හැකියාවත් වේවා. නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නීන් දත් වේවා. සාදු සාදු සාදු. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණය පටන් මේ දක්වා මේ ධර්මයේ කර්මතින් ඉස්මතින් ගෙනා ඒ ශ්‍රේෂ්ඨ පිරිසයම් තැනක සිට පින් කැමැත්ම සිටිනවා. ඒ සියලු දිනාටද මේ සියලු පින් කුසු පුණ්‍ය ධර්මයන් කුසල ධර්මයන් අනුමෝදන් වේවා. ඕන් පතන්නා වූ ඒ බෝධීන්ගෙන් නිර්වාණ සම්පත්තියට පත්වේවා. සාදු සාදු සාදු. ඒ වගේම මේ වැඩසටහන් වෙත නොපෙන් ලෝකයේ සිට ආශිර්වාද දෙන පිරිසින්ව ඇති ඒ අයට අපි ගාථා සජ්ජායනයන් පින් අනුමෝදන් කරමු. එත්තාවතාජ අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාජ අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාජ අම්මේහි සම්මතං පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාශට්ටාච බුම්මට්ටා දේවා නාග මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං. අප සම නමින් මියගේ සිළු ඥාතීන්ට මේ පුණ්‍යානුමෝදනා වේවා. උන් නිවන් අවබෝධ කරත්වා. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. අප නිවන් අවබෝධ කරන තුරු කල්යාණ මිත්‍ර සත්පුරුෂයන්ගේ ඇසුරම වේවා. එපමණක්ම වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා. ස්වාමීන් වහන්සේ වන්දනා කිරීමට අවසරයි.
දෛ
ඕකාස වන්දාමි භන්තේ
සුඛේ හන්තු
මයාකතම් පුඤ්ඤං ස්වාමිනා අනුබුද්ධබ්බං
සාදු සාදු අනුමෝදාමි
ස්වාමිනාකතම් පුඤ්ඤං මහ්‍යං දාතබ්බං
සාදු අනුමෝදි තබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමත මේ බන්තේ
අමාමි කමි තබ්බං
ඕකාස කමාමි බන්තේ
උකී හන්තු
දුතියම්පි ඕකාස වන්දාමි බන්තේ
උකී හන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
අභිවාදන සීලෙස නිච්චං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සග්ග සම්පතිමේවත අතෝ නිබ්බාන සම්පති ඉමිනාතේ සමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයාලත්තං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං සාදු 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 කරුණී සොයිනාස අවසරයි තිරුවන් සරණයි සොයිනාසිට බොහොමසේ නිදුක් නිරෝගී දීර්ඝාෂ වේවා.
දෙතරුවන් සරණයි සියලු දෙනාටම අපි මේ පැත්තේ විසන් දෙනවා.
එහෙමයි සොයිනාස.